අපිට අද ලැබිලා තියෙන ප්‍රශ්න අතර ප්‍රශ්නයක් නැගෙලා තියෙනවා මේ ත්‍විතිසිත සමගම එනනම් ත්‍විතිසිත ළඟට ප්‍රතිසන්දිසිතේ පහළ වෙනවා නම් මේ චිත්තස්සන දෙකක් එක චිත්ත විදියක පහළ වෙනවා. ඒක එහෙම වෙනවා නම් මිනිසෙක් මියගොස් නැවත මිනිසත් භවයක් මිනිසෙක් ලෙසම උත්පත්ති ලැබීමක් වන විට ඒ අවස්ථා දෙකම ක්ෂණිකව සිදු වෙනවාද කියලා අහනවා. එහෙනම් දැන් මෙතන කෙනෙක් මැරෙනකොට ඒ ක්ෂණයේදීම පටිසන්ධිචිත්තය හට ගන්නවා නම් ඒකට මෞග්‍යව සකස් වෙලා තියෙනවද? මෞග්‍යවක තියෙපු ගල මිනිහෙක් පස්සේම ආයතරය ඒ වෙලාවෙම යනවද? නැහ මොකද ඒ ක්‍රමයේ කියන එකයි අහන්නේ. දැන් මෙතෙන්දී අපි වරද්දාගත්ත එක දෙකක් තියෙනවා. මෞග්‍යවේ පටිසන්ධිය කියන වචනේ. පටිසන්ධිය මෞග්‍යව තුළයි ත්‍ෘතියේ මැරෙන්න දෙනයි කියලා ගත්තොත් ඔය ප්‍රශ්නේ මතුවෙනවා. ඇයි පස්සේ ලියාගත්ත පොත්පත්වල මව්ගැබේ පටිසන්ධිය කියන වචනේ භාවිතා කරනවා මිස මව්ගැබට යන්නේ ඔක්කාන්ති කියන අවස්ථාව. ඔක්කාන්තියයි මව්කුසේට සම්බන්ධයි. මව්කුසේ පටිසන්ධිය වෙනවා කියන එක පස්සේ හදාගත්ත කතාවක් මිස මූල ධර්මයේ අයිති කතාවක් නෙමෙයි. ඕකද ලොක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මව්කුසේට යන්නේ ගන්ධබ්බා වක්කාන්ති හොඳයි. ගන්ධබ්බේ ඔක්කාන්ති වෙනවා. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තිනා ඔක්කාන්ති අවස්ථාවේ සිද්ධ වෙන සිද්ධියයි පටිසන්ධි අවස්ථාවේ සිද්ධ වෙන සිද්ධියයි. ඔක්කාන්ති කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සහජාත පත්‍යේන පත්‍යේ. ඔබ විග්‍රහ කරලා ගන්න ඕනේ කිව්වේ මොකද්ද කියලා. ඔක්කාන්ති කියන්නේ යම් කිසි දෙයකට ඇතුල් වෙන මොහොතේ ඔක්කාන්ති වෙන මොහොත කියන්නේ යම් කිසි උපද්දිතාට එළඹෙන මොහොතේ. නාම රූපයෝ නාම රූපයන්ට අන්‍යෝන්‍ය පත්‍යේන පත්‍ය වේ. පටිසන්ධික්කනේ කිව්වොත් පටිසන්ධික්කනේ නාම රූපං කියලා එදෙන්නේ නැහැ. පටිසන්ධික්කනේ විපාකාභ්‍යා කතානම් කටත්තාත රූපානම් කම්මපච්චේන පත්‍ය. එහෙනම් තව හින්දියක් වෙන්නේ. විපාක අව්‍යාකෘත කටත්තාත රූපේවා කර්මජ රූප. පටිසන්ධි මොහතකදී අවශ්‍ය වෙන්නේ පටිසන්ධිය පූර්ණ කර්මජයි. ඔක්කාන්තියෙන්ටයි බාහිර දෙයක් ඕනෑ වෙන්නේ සම්බන්ධ වෙන්නේ. කලල රූපයක් හදා ගැනීමට අවශ්‍ය කරන දේ අවශ්‍ය වෙන්නේ බාහිරින් ඔක්කාන්තියේදී. ඒකයි කිව්වේ ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සහජාතපත්තේන පත්‍යෝ කියලා. නාම රූප කියන එකට නාම රූප කියන්නේ විවිධ ආකාරයි. හිත නාම කය රූප කියන්නේ එක නාම රූප ක්‍රමයක්. යමකේ තබල ඇති නමයි. ඒ නමින් ගෝචර වෙච්ච වස්තුවයි දිනවනවා. පතර මහ භූතයන්ගෙන් හටගත්. එතන නම නාම ඒ වස්තුව හතර මහා භූතයන්ගෙන් හටගත් වස්තු රූප. ඒතර නාම රූප කිව්වේ ඒ අර්ථය. ඒ තව ක්‍රමයක්. වේදනා සංඥා සංකාර නාම හතර මහා භූත සහ උපාදාය රූප රූප කියන්නේ තව ක්‍රමයක්. මේ රාම නාම රූප කියන වචනේ කියනකොට ඒකට පටලවා ගන්න හොඳ නැහැ. මේ විවිධාකාර නාම රූප තියෙනවා. අනික තමයි නම්‍යතාවේ. ඒ නම්‍යතාවයට අනුකූලව යමක් හැඩ ගැහුණා ඒ සතර මහා භූතයන් නම්‍යතාවයට ගොදුරුනහම අනුකූලව හැඩ ගැහුණු හැඩතලේ සතර මහා භූතයන්ගේ රූපය. හැඩතලෙන් ගොතලා දුන්න දෙයක්. දැන් අපි දවක මැටි කුලියක් අරගෙන. ඒකට අපි ශක්තියක් දුන්නේ නැත්නම් මැටි කුරුල්ලෙක් හදන්න බෑ. මැටි කුරිය කුරුල්ලෙක් හැදෙන්න සතෙක් හැදෙන්න අපි හැඩ ගහන. හැඩ ගහපුවාම නම්‍යතාවයක් ඇති කළා. සතාගේ සතාගේ ආකාරයට නැමුවා. ඒ දැන් නමන්නෝතෙන් නැමුවා. නැමුවට පස්සේ සතෙක්ගේ රූපයක් අර මැටි පිළියෙ පේනවා. නැමුවා ආකාරයට. මෙන්න මේක එක නාමයක්. ඒක තමයි මහාවුද්‍යන් ගෝඨේ නාම අරගත්ත එක. එතන නාම රූප. නාමයෙන් රූපේ වෙන් කරන්න බෑ කිව්වේ ඔන්න ඔතන. නාමයයි රූපයයි දෙකෙන් නාමයේ අහකරොත් ඒ රූපේ දරා හිටින්නේ නැහැ. ඒක නම්‍යතාවය ඇති කරගුවාම යම් කිසි ශක්තියක් ඒ නම්‍යතාවයට අනුකූලව හැදගහ නිසා ඒ ශක්තිය දින දාකල්ලි නම්‍යතාවයෙන් පවතිනවා. හැදගහපු සතර මහා භූත ඒ නම්‍යතාවයට ගොදුරු කරන්න බැරි තත්ත්වෙට පිරීලා ගියොත් ඒක දිරකල වුණා දිරා ගියා ඒක වේදේ පවත්තන්න බිරුව කැලි කැල්ල වටනා කිනකර සිද්ධ වෙනවා. අර නම්‍යතාවය පවතින්නේ. එතන නම්‍යතාවයක් හැදතලයක් තියෙනවා. හැඩතලයේ විද්‍යාමාන කරන්න බෑ සත්‍ය මහා භූතයන්ගේ සම්බන්ධතාවය හටගත්ත රූප කොටස් ගුලියක් නැතුව. එහෙනම් අවේ නාමයයි රූපයයි අයින් කරන්න බෑ කියන එක සම්බන්ධයි. හිත නාම කය රූප කිව්වෝ. ඒ දෙක වෙන් කරන්න බෑ කිව්වෝ. මිනිහෙක් මරාට පස්සේ හිත නැතුව කය තියෙනවා. ඒ රූපේ වෙනම තියෙනවා. ඒක හදව හිත ඒක නෑ. එන වෙන් කරන්න බැරි නාම රූප කෝපද කියලා ලකින්න ඕන. අ නම්මිතාවයක් කියන හැඩතලයක් ඇති කරනවා නම් යම් ශක්තියක් උනේ හැඩතලයකට හැල ගන්න. මොනම ද්‍රව්‍යයක් වස්තුවක් හෝ යම් කිසි දියෙන් තත්වයකින් තව තත්වයකට හැල ගන්නට ආකාරයක් වෙනස් කරනකොට. ඒකට අනුකූල ශක්ති කතාවක් යම් නම්මිතාවයක සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක වෙන්න බෑ. ඒකයි විද්‍යා සිද්ධාන්තය. මොනම වස්තුවක් හෝ චලනය කරන්න වර්ණ වෙනස් කරන්න ආකාර වෙනස් කරන්න හයි හත්ය වෙනස් කරන්න මොන හරි එකක් කරනවා නම් එක්ක ශක්තියක් ගැප් කරන්න ඕනේ එක්ක තියෙන ගැප්ුණු ශක්තියක් ඉවත් වෙන්න ඕනේ. ශක්තියකින් පරව ද්‍රව්‍යයකට හැඩතල නිකුත් කරන්න බෑ. ශක්තියක් ගැප් නොවි හැඩතලයක් හදන්න බෑ. ජලයේ ජලය හැටියට තියෙනවා නම් වායුව වායුව හැටියට තියෙනවා නම් ඝනීබවන වස්තු ඝනීබවන හැටියට පොළොව පොළොව හැටියට තියෙනවා නම් උෂ්ණයේ උෂ්ණයේ හැටියට තියෙනවා නම් පැත්තක ඔය හතර ධාතුවේ හැකියාවක් නැහැ යමක් ගොඩ නගන්න. ශක්තිය දුන්නට පස්සේ හතර ධාතුව එකතු කරලා ඔය හැඩය ගොඩ ගෙලියෙන්නේ. ගොඩ නැගියෙන්නේ. යම් කිසි ද්‍රව්‍ය දෙකක් දෙපොළක තියෙනවා නම් දෙපොළේ තියෙන ද්‍රව්‍ය දෙක එකතු කරන්න. ශක්තියක් නැතුව බෑ. ලං කරන්න ශක්තියක් නැතුව බෑ. ශක්තියකින් එළිය කරන්න ඕන නම් ඒ ද්‍රව්‍ය එක් වෙලා තියෙන හැමතැනකම ශක්තියක් ඒකට එක් කරපු රටාවට ශක්තියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මෙන්න මේ නම්මිතාවේ හැම රූපයකම තියෙන රූපයක් යම් හැඩතලයක් ගත්තනම් නම්මිතාවයක අනුවයි හැඩතලය ගන්න. මෙන්න මේ නාම රූපය වෙන් කරන්න බැරි. නාමය රූපය එකට පදිනවා කියන නොතන. වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා බුද්ධ උපාදාය රූප රූප කියලා කියන එකේ එතන නාම රූප කිව්වේ වේදනා සංඥා සංකාර විඥාන. ඒ සත්‍යයක් ගැන විතර පෙන්නනකොට සත්‍යයේ සම්බන්ධ වෙන සත්‍යයේ හැදෙනකොට හිතයි ගතයි දෙක හැදෙන ආකාරය සම්බන්ධතාවය. ඒක අයින් කරන්න පුළුවන් මරණය. මරණොත් හිතේ තර නැහැ. හිත ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් උතුජ රූප පරම්පරාව එතන තියෙනවා. අර නාමයට අනුකූලව වේදනා සංඥා සංකාර විඥාන සහිතව තිබුණා සත්‍යයේ. ඒ ටික අයින් කළා දැම්මොත් එහෙම ඉතින් තියෙනවා රූපය. හැබැයි රූපයක් නිකන් තියෙන විදිහක් නැහැ. ගොඩනගපු එක්තරා ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය එකේ සම්බන්ධ වෙන්න ඕන. කර්ම ශක්තිය දෙආකාරයකින් සිද්ධ වෙනවා. එකක් තමයි නානාක්ෂණික කර්ම ශක්තිය. අනික තමයි සහජාත කර්ම ශක්තිය. හිතක් ගොඩනගෙනකොට හිතේ පහළ වෙන චේතනාව. එන්න සංඛාර වශයෙන් පටන් ගන්න චේතනා ශක්තිය. යම් කිසි දෙයක ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වෙන මොහොතේම ඒ ගති ලක්ෂණ පහළ වෙන මොහොතේම ශක්ති විශේෂයක් ඉතන ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියාත්මක වීම නිසා ඉතන හට ගන්නවා. ශක්ති විශේෂයක් ගොඩනගෙනවා ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් තරහක් ආවොත් ඒ වෙලේ මූණ හවුද වෙලා. තරහ එනින මොහොත අනුකූලව මූණ හවුද සාවියත් අඩු වැඩි වෙනවා. තරහ ආපු උද්දලයාට බයක් තරහ වෙන හිටියන. සමහර වෙලාවට තරහ අධික වෙන ඉලාවක් තියෙනවා. මතක් වෙන හිටියේ තරහ වැඩි. වෙන විදිහට මෙයා දත් දෙක කකා ගන්නවා. ආය පොඩක් නෑ පොඩක් නෙමෙයි. නිමිච්ච වටවට මුණත් හැල වෙනස් වෙනවා. අනේ ඒ මොහොතේ ඒ හිතට අනුකූලව ඇති වෙන්නා වූ පරිවර්තනයක් කරන්න පුළුවන් ශක්ති විශේෂයක් නැත්නම් යමක හැඩතලයක් වෙනස් කරන්න බැහැ. අනේ ශක්ති විශේෂය ගොඩ නැගෙනවා ඒ මොහොතේ මේක කොට. මෙන්න මේකට කියනවා සහජාත කර්ම ශක්තිය. තරහයි තකාව තරහ විදිහට, කාවි තකාව කායික විදිහට, මුලාහි තකාව මුලාවට අනුකූල විදිහට මුණ හැරලා ගන්නවා. කපටි නම් කපටි විදිහට, බය නම් බය විදිහට. ඒ ස්වභාවය මූණේ පෙන්නු කරනවා. මූණේ තියෙන මාංශපේශියක් හැරතලයක් වෙනස් කරන්න ශක්තියක් අවශ්‍යමයි. හැබැයි බය වුණාම සාන්ත විදිහට හැරතල වෙනස් කරන්නේ නැහැ. බය වුණාම බයට අනුකූලව හැරතල වෙනස් වෙන්නේ මොකද බය වෙලා වගේ. එතන අපිට ඇහි ඇහි. අද නම් හරිම සතුටින්. සතුට කියලා කවදාවත් මූණ සතුට ආකාරයෙන් පතන. එතන බය වෙලා වගේ අහන්න කියලා මොකද කියලා අහන්නේ. අහන්න විදිහක් අද නම් හරි සතුටකින් වාගේ. අපි එහෙම අහන්නේ. අන්නේ ඒ හිත එනකොට ඒ අනුකූල පරිවර්තනයක් කරන ශක්ති විශේෂයක් හිතෙන් ගොඩනගනවා. ඒකට කියනවා සහජාත කර්ම ශක්තිය. ඒ මොහොතේ ශක්තිය ගොඩනගලා විශ්වයෙන් නිදහස් කරනවා. ඒක කාමයේ මුලට ගත්ත ශක්තියක් නෑ, ඒක කාම භවයේ හිටිනවා. ඒක රූපාවචර ධර්ම මුල් කරගත්ත එක නම් රූප භවයේ හිටිනවා. අරූපාවචර මුල් කරගත්ත මානසිකත්වය නම් අරූප භවයේ හිටිනවා. ඒ ශක්ති විශේෂයේ තුන් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකදී අපි දකින්න ඕනේ මේ චුතිසිත එනකොට කර්මයක්, කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් කියන මේ තුනේ එකක් මතුවෙලා මරණාසන්න මොහොතක ඔහු මරණයත් එක්ක චුතියේ ඉඳ තියෙනවා. හැබැයි මෙතෙන් දැනගත යුතු එකක් තියෙනවා, සියලුම මරණයම චුතියත් එක්ක සම්බන්ධ මරණ නෙමෙයි. මරණයේදී චුතිය සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන අවස්ථා දෙකක් තියෙනවා. මරණ හතර ආකාරයක මරණ තියෙනවා. කර්මක්ෂය මරණ, ආයුක්ෂය මරණ, උභයක්ෂය මරණ, උපච්ඡේදක මරණ කියලා. මේකේදී කර්මක්ෂය වෙලා තිබුණා නම් ඒකාන්තයෙන්ම ඊළඟ කර්ම ශක්තිය හටගෙන චුතියෙන් ඒ ක්ෂය වෙච්ච නිසා චුතියටපත් වෙලා පටිසන්ධියක් උන්නගෙන්න වෙයි මරණාසන අවස්ථාව. උභයක්ෂය මරණය කියන්නේ ආයුෂත් ඉවරයි, කර්මයක් ඉවරයි වෙන්න ඉඩ තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් එක හරි හැම වෙන්න ඉඩ තියෙනවා. ඒ දෙකම ඉවර වුණා කර්මක්ෂය වෙච්ච නිසා. ඒ මරණය මරණාසනදී මරණයත් එක්කලා පටිසන්ධියක් නැවත උන්නගෙන්න. එතකොට ආයුක්ෂයේ මරණ තියෙනවා, කර්මයේ තියෙනවා තව. ජීවිතේ පවත්තන්න, ශරීරයේ පවත්තන්න හැකියාව නැහැ. සතර මහා භූතයන්ගේ දුබලභාවයෙන් හටගත්ත ශරීරේ ඒ හේතුවෙන් දුබලභාවයට පත් වෙලා ඉන්න කර්ජකය බිඳිරෑ. ඉන්න වස් ඒකයි බිඳිරෑ. හැබැයි කර්ම ශක්තිය තියෙන නිසා කර්ම ශක්තිය නිෂ්පාදනය කරන යම් ශරීරයක් තියෙනවා කර්මජකාය. කර්මජකාය නිබදවන්නේ කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තිය මුල් කරගෙන හටගත්ත ප්‍රසාද රූපයන්ගේ කර්මජකාය අති සූක්ෂමයි. බුද්ධ රූප ප්‍රසාද රූප කියන දෙකෙන් එක හට ගන්නවා. අනේ කර්මජකාය හටගත්තාම කර්මජකාය කර්ම ශක්තියෙන් හටගෙන ඒකෙදි චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීවහ ප්‍රසාදේ, කාය ප්‍රසාදේ ආදී වශයෙන් ප්‍රසාද රූප වශයෙන් සූක්ෂම කායිකත්වයක් හටගන්නවා. ඒකයි කර්මජය. ඒකජකය කියලා දෙකට කියනවා. ඒකජකය කවදාවත් එකාකාරයෙන් තියන්න බෑ. කර්මජය හරි මොනවා හරි රූපයක් නිෂ්පාදනය කළාම ඒ නිෂ්පාදනය කරව මොහොතෙන් පස්සේ ඒක උතුජ කායික වෙනවා. ඒක විපරයතියේ වාජනය වෙන කොටසක් ඒකත් හා සම්බන්ධව පවතිනවා. අන්නේ දෙකම එකතු වෙලා එනකොට කියනවා ද්විජ කාය. කර්මජ කාය උතුජ කාය. හැබැයි ඔය දෙකම තියෙනකොට අහඤ්ඤ සත්‍යය තමයි ඔය දෙක තියෙන්නේ. චින්ත පහළ වෙන්නේ නැති නිසා. චින්ත පහළ වුණා නම් චින්ත ශක්තියත් මුල් කරගෙන අර කර්ම ශක්තිය මූලික කර්ම ශක්තියෙන් ආපු ක්‍රියාවයි එහෙම සිද්ධ වෙන ගාම. ඒ ඇතුළු කරපු චින්තයේ පහළ වෙන ශක්තිය චිත්ත රූප නිස්පාදනය කරනවා. ඒකත් අර සමග හිටිනවා. ඒ චින්තජ කායත් ඒක සමගලා ත්‍රිජ කාය වෙනවා. බ්‍රහ්මයාගේ ශරීරයේ කියන්නේ නැනම් කියන්නේ අරූපී නෙමෙයි රූපී බ්‍රහ්මයාගේ ශරීරයේ ත්‍රිජ කායයි. ඒ පුදුර කාමභෝගී ගති ලක්ෂණ තිබුණා. කර්මජව හෝ නැනම් මේ ලෝකෙ තිබෙනා වූ ගන්ධයක් ආහාර කරගෙන ගන්න සියුම් ආහාරයෙන් ආහාරයක් ගත වෙන ප්‍රතන් කර්ජ කායකට සම්බන්ධ වෙනවා. අන්න බාහිර ලෝකයේ ද්‍රව්‍ය වස්තු වගේ ඒකේ රැඳගෙන ඒකත් එකතු කරගන්නවා. එතර කාය හතර ආකාරයෙන් චතුජ කාය කියන. ඔන්න ඕකෙන් පත් වෙන බුද්ධිලිය තමයි අර ගන්ධබ්බය කියන්නේ. ගන්ධබ්බය චතුජ කායික. හතර ආකාරයෙන් ජනිතජ කායක සම්පින්දණයක යුක්ත. අන්නේ ගන්ධබ්බයම වෙන ගන්ධබ්බෝජ පටිපටිතෝ හෝ. දැන් ගන්ධබ්බය ගන්ධබ්බා අවක්කාන්ති හොත්. ඔක්කාන්ති හොත්. අන්න ගන්ධබ්බය තමයි උපතකට ගිහ ගැබකට යන්නේ. අන්න ගැබට ගියාට පස්සේ මෞපියාගේ සම්බන්ධ වෙන සුක්‍රාණ රිම්බාණ මේ ආදී වශයෙන් එකතුලා ජනකානුව ගොඩනගලා ඉතින් මේ කලලියා ගොඩනගලා කියලා අපි කියන්නේ. අන්න බාහිර තිබෙනා රූපකලාපයේ සම්බන්ධ කරලා මස්ලේකයක ආරම්භය පටන් ගත්තා. සූක්ෂම චතුජකාය දැන් ගණීවන් චතුජකායක්. මෙන්න මේක යන්නකොට කියනවා චතුජකායක හත්යන් එන ගණීවන් ඒකේ සූක්ෂම අවස්ථාවෙන් ආව ගන්ධබ්බවතර ගන්ධේ උරාබීලා ඒ ගති ලක්ෂණේ. ඊට පස්සේ ද්‍රව්‍යමය ශරීරයක හා සම්බන්ධ වෙනකොට තමයි කිව්වේ අර එචලා තිබිච්ච ගන්ධමය ශරීරේ. ඒ නාම රූපේ අර අභ්‍යන්තරී තිබෙනා වූ ද්‍රව්‍යමය නාමයේ රූපය හා සම්බන්ධ වෙනවා. එදන තිබුණේ නම්්‍යතාවයේ ගොඩනැගිච්ච රූපය තමයි ජනකානුව කියලා හදාගන්නේ. ඒ නාම රූපයේද අර වේදනා සංඥා සංකාර විඥාන කියන එකට සියුම් රූපيات එක සම්බන්ධ වෙච්ච පංචස්කන්ධය සම්බන්ධ වෙලා තිබෙන්නේ. අන්න ඒ නාම රූපය. සම්බන්ධ වෙලා දෙකේකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අර ගන්ධබ්බයාගේ මානසිකත්වයේ සහ කායිකත්වයේ කොයිපත් කෙබඳු හැඩතලයක් දරනවද? ඒබඳු හැඩතලයේ හැඩගස්වන්නා වූ ද්‍රව්‍යමේදී එකතු කරලා අනුකූලදී නිෂ්පාදනය කරන්න ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි නාම රූප සහජාත සම්බන්ධය. අන්න ඒකෙන් තමයි ගැබක් ඇතුලේ සත්වයේ බිහිවෙන්නේ. හැදෙන්නේ. නැන් ගන්ධබ්බයා පටිසන්ධියේදී බිහි වෙන්නේ නැහැ. අද සමහර කෙනෙක් උගර අන්තරාභවික කියලා. අපි අන්තරාභවික කියලා නම දාගත්ත මහායානෙන් ආව කියලා ගෑගහන ඉතින් අපි ඒක අයින් කරනවා. උගර බුදුදහමේ අපේ තේරවාදී දහමේදී නම දාගන්න. කතන්ද වික්‍රේ ජාති. මානි ජාතිය කියන්නේ මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ ජාතියක අවස්ථා සම්පූර්ණයෙන් බුදු ඇසින් දැකලා. ලෝකයේ දෙන්නලා දුනා මෙන්න මේ බඳු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියා සම්පින්දනයේම ජාති කොටසට වැටෙනවා. මොනවද කියන්නේ? ජාති, සංජාති, ඔක්කාන්ති, අබිනිබ්බත්ති, කණ්ඩානම් පාතු භාවෝ, ආයතනානම් පටිලාභෝ, අයං උච්චති වික්‍රේ ජාති. දැන් හය අවස්ථාවේ සම්පින්දනයක් මේ ජාතියේ සම්බන්ධයි. මේකෙන් අපි දකින්නේ ආයතන ප්‍රතිලාභයේ විතරයි. බිහි වුණාට පස්සේ ආ ඇහැ කනල් විවරණාසය ශරීරයක් මනක් ඇතුළු. ඊට අවසෙදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇතුළු කරන්න පුළුවන් මානසිකත්වයක් ක්‍රියාත්මක වෙමි. ඒ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු කරමින් ගන්න අවස්ථාවට පත් වුණා කියන්නේ බිහි වුණාට පස්සේ ආමයා දැකලා. ආයතන ප්‍රතිලාභයේ අවස්ථාව දිහායි අපි ඇහැට දකින්නේ. නමුත් වෛද්‍යවරු ලකිනවා අබිනිබ්බදී අවස්ථාවත් පරීක්ෂණයේ අන්තර සූත්‍රවල. බලද්දී ළමයා නිර්මාණය වෙන්නේ. කන්දාරම් පාතු බව කියන දෙයක්. අර මාසමේ රූපස්කන්ධය සකස් වෙලා එන ආකාරය. ඒකට සම්බන්ධ වෙයි ආධාරයෙන් හිත හට ගැනීමට හේතු වෙන නාමස්කන්ධය පහළ වීමට ගෝචර වෙන අවස්ථාව. කන්දාරම් පාතු බව කියන අවස්ථාව බලය ඇතුලේ සිද්ධ වෙනවා. මව උෂ්ණ දෙයක් ඇවත් දරුව ඇතුලේ දඟලනවා. මව්පියන් ඇතු වෙනා වූ අදහස් වල ස්වභාවයන් බඩේ ඉන්න දරුවටත් වැටෙනවා. ඒක අපිට පේන්නේ නැතුවට. විද්‍යාවෙන් තෝ අපුවලා පිළලා තියෙනවා. අන්න එදින්ට ආවේ අබිනිබ්බති කියන අවස්ථාවේ කලලයේ පටන්ගෙන නිර්මාණය වෙච්ච අසකර දිවනාසී ශරීරයේ නිර්මාණය වෙන අවස්ථාව අබිනිබ්බති අවස්ථාව. මෙන්න මේ අවස්ථාවක් යම් යන්ත්‍ර සූත්‍ර වලින් ඕනනම් බලා ගන්න පුළුවන් ක්‍රම අද තියෙනවා. හැබැයි ඔක්කාන්ති අවස්ථාව අල්ලගන්න කිසිම යන්ත්‍ර සූත්‍රයක් නෑ. මොකද ගන්ධබ්බය අති සූක්ෂම නිසා ඔන්න වැවටා ඔන්න හදේ කැදී හිඟවත්තා කියන සත්‍ය කියා ගන්න පුළුවන් කමක් යන්ත්‍ර සූත්‍රයක් නෑ. මොකද අපි සූක්ෂම රූප කලාපයෙන් හැටගත්තු ශරීරයේ කිරණ හා සමානයි. නැත්නම් ගත සුවඳ හා සමාන මට්ටම. ඔක්කොම. අනේ සංජාතික අවස්ථාව ඊටත් තියෙනවා. ඒ අවස්ථාවේ කර්මජ රූපයන්ට චිත්තද රූප සම්බන්ධ වෙන අවස්ථාව. මේ කර්මජ රූපයි චිත්තද රූපයි දැක්කම ඒ අවස්ථාවේ හැකියාවක් නැහැ යන්ත්‍ර සූත්‍ර මැද. සියුම්මයි. ඊටතර අධිසියුම් අවස්ථාවක් තියෙනවා සර්වඥ ගෝචරයි මේක ශ්‍රාවකීකට අහුවෙයි. දිවස් ඇති මහා ශ්‍රාවකයන් වහන්සේ නමකටත් අහුවෙන්නේ පටිසම්භි අවස්ථාව. පූර්ණ කර්මජ රූපයගේ නිස්පාදනය වෙන කාය දසක, භාව දසක, වัตු දසක කියලා. කර්ම ශක්තියෙන් ගොඩනගපු නිස්පාදනය කරපු සුද්ධාස්තක තුනක සම්බන්ධතාවය ක්‍රියාත්මක සම්බන්ධතාවකින් ගොඩනැගෙන ඉදාතිවුම් ප්‍රමාණී සකස් වීමක් තියෙනවා. කර්ම ශක්තියම නිර්මාණය කරනවා. ඒක පූර්ණ කර්මයයි. අනේ චුති ළඟට ප්‍රතිසන්දි කියන අවස්ථාවේදී ඒක ක්‍රියාත්මක වෙනවා. මක්ලියේ කයත් එක්කලා ඉන්න සත්වයා මේක හරියට කූඩුවක් වගේ. ජීවත් වීමට ගන්න සත්වයාට ආධාරකයක් විතරයි මක්ලියේකයි. මේ මේ තත්ියේ සියුම් තත්ත වැත්ත දකින්න නැති නිසා ඔය වේද සාහිත්‍යයට මුල් කරගෙන ඔය භගවත් ගීතාවලිය වැනි පොත්වල විග්‍රහ කරන වෙන්නවා. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපියන හැක, ගින්නකින් තොප දැවියන හැක, කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනනාසේ තොප කයක් හැර කයක් තනන්නේ. ඔය අදහසින් තමයි භගවත් ගීතාවලියේ ආත්මීය විස්තර කරන්න පටන් ගන්නවා කියන්නේ. දැන් මෙතෙන්දි වෙනවා මොකද සූක්ෂම අවස්ථාව තුල දකින්න බැරි දිවතර පේන මට්ටමක හරි විතරක් දකින්නකොට. අර කර්ම චිත්ත කියන එක පටන්ගෙන ඍතු වලට පටන්ගෙන ගණීභාවණිය වුණාට පස්සේ එක්තරා අවස්ථාවක් දැක්කේ. එතකොට යාර වෙනා මේකේ ශරීරයෙන් ගිය එක ගියාන මෙතනින් පැනලා ගිහින්. එහෙනම් එයා වැරිලන්නේ. අර මස්ලි එක ආයේ මලේ. ඒක කුඩු ඒක ඇතුලේ තමයි මේක හිටින් කියලා නිගමනයක් කරගෙන ආත්මය කියන එකක් නිගමනය කරගන්නවා ඒගොල්ලෝ. ඔය පේන්න තියෙන සියුම් තත්ත්වය කොහොමද යද කියලා දැක්කද ලෝතුරා බුදු ඇති. අනේ එතෙන් තමයි උන්වහන්සේ දැක්කේ කර්ම ශක්තිය මුල් කරගෙන කර්ම ශක්තිය ප්‍රදාන කරගෙන ආරම්භයක් හට ගන්නවා. අන්නේ ආරම්භයේ මූල ආරම්භයට අවශ්‍ය කරන්නා වූ රූප කලාප තුනක් සුද්ධාෂ්ටක තුනක් කර්ම ශක්තියෙන් නිස්පාදනය කරලා නිස්පාදනය කරු සුද්ධාෂ්ටක රූප කලාප තුනක් තුන් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි මේ සත්‍යයේ ස්වභාවය පෙන්වන්නා වූ රූප කලාපය භව දසකේ. අනික තමයි මේ සත්‍යයේ හැඩරුව ආකාර ගති රුව හට ගන්න රූප කලාපය. එදා කාය දසකේ. ඔහුගේ හිඳහට ගැනීමට අවශ්‍ය වෙන රූප කලාපය වස්තු දසකය. දසකය කියන්නේ කොටස් 10යි. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගඳ රස වජා කියලා කොටස් 8ක් තියෙනවා සුද්ධ ආශ්‍රකේ රූප කලාප 8ක්. ඕකට තව දෙකක් එකතු වෙනවා. හැබැයි රූප කලාප වශයෙන් කිව්වහම ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගඳ රස වජා කියන 8ෙන් නෑ එකක්වත් අයින් කරන්න බෑ. අවිනිර්භෝග රූප කලාප කියලා කිව්වා ඒක වෙනස් කරන්න බෑ. ඒක එකටමයි හටගන්නේ, එකටමයි බිඳෙන්නේ. එන අනිත් දෙක මොකක්ද? සතර මහා භූත සහ ඒකේ ප්‍රධාන රූප උපාදාය රූප. ඒ නිසා උපන් රූප දෙකක් හටගන්නේ ඔකර බැදෙනවා. අපි අද කියනවා පරිවර්තනීය සහ පරිභ්‍රමණීය. විද්‍යාවචන කියනවා කියන්නේ ඒදී. ඒක භ්‍රමණීය වෙනවා. ඒක. භ්‍රමණීය වෙමි යම් කිසි කක්ෂයක් වටා භ්‍රමණීය වෙනවා. කැරගෙමි යමක් වටා කරගෙන පරිභ්‍රමණීය. මෙන්න මේ වගේ එකකට අදාළ රක්ෂයක් වටා කැරකෙමින් කැරකෙනකොට එකක් කැරකීමේ ක්‍රියාවලිය කැරකෙමින් යමක් නිර්මාණය කරලා හැරතලයකට අනුකූලව කැරකීමේ ක්‍රියාවලිය දෙවෙනිය. ඔන්නේ රූප දෙකත් එක වෙනවා 10ක් වෙනවා. මේක තමයි කිව්වේ. කය මුල් කරගෙන රූප 10යි. ස්වභාවය මුල් කරගෙන රූප 10යි. හිත මුල් කරගෙන හිත හට ගැනීමට අවශ්‍ය කරන වස්තු රූපය මුල් කරගෙන රූප 10යි. ඔන්න ඔය දසක තුන නේනම් රූප කලාප 30යි. පටිසන්ධි ක්ෂණේදී හටගන්න. පටිසන්ධිය කියන්නේ චිත්ත රූප එක් චිත්තක්ෂණයක්. මෙන්න මේ චිත්තක්ෂණේ ගොඩනගෙනට කර්ම ශක්තියේ පූර්ණ කර්ම ශක්තියෙන් ඔන්න ඔය රූප කලාප තුන ගොඩනගලා. ඔය තුල ඒකේ මූල ධර්මයේ පවත් කරනවා. මෙන්න මේ ඒකේ චිත්තක්ෂණයක මොහොත විතරයි මේ කර්මජ අවස්ථාව. ඔන්න ඔකට කියන පළමු ಜಾති අවස්ථාව. ත්‍ෘතියයි පටිසන්ධියයි අතර අතරක් නැති જાතිය කිව්ව නොදෙන්න. ත්‍විතිය ළඟට ප්‍රතිසන්දිය කිව්ව ඔන්නෙ ප්‍රතිසන්දි වුණේ මෞගුලියක නෙමෙයි. ඔන්නෙ කර්ම ඔය හටගත්ත කර්මජ රූප කලාප 30ක සම්පින්දණේ හටගත්ත ඊළඟ චිත්තක්ෂණයේ ගොඩ නැගී. ඕකට මෞගුලියකින් ගන්න තියා ලෝකෙන් ගන්න තියාපත් අවශ්‍යයි. කර්ම ශක්තියමයි පූර්ණ වෙන්නේ. පූර්ණ කර්මජ. මෙන්න මෙතනින් හට ගන්නකොට චිත්ත වීතිය හටගන්නේ මැරෙන මොහොතේ, ඒ බුද්ධිලයක මරණාසන්න මොහොතේ අවසාන චිත්ත වීතිය. හට ගන්නකොට චිත්තක්ෂණ 10කින් යුත් චිත්ත වීදියේ වස්තු රූප අවසන් හෘද රූපයක් තියෙනවා. හෘද රූපය කියන්නේ හදවත ඇසුරු කරගෙන. හදවත ඇසුරු කරගෙන ගියහම ක්‍රම දෙකක්. දැන් අපි හිතන්නකෝ මෙහෙම දෙයක්. යකඩ කෑල්ල ඇසුරු කරගෙන විදුලිය පවතිනවා. හැබැයි යකඩ කෑල්ල ඇසුරු කරන බැලුවොත් යකඩ කෑල්ල විදුලිය නෙමෙයි. හැබැයි විදුලි ධාරාව කම්බියක් දිගේ යවනකොට කම්බිය ඇසුරු කරගෙන විදුලි ධාරාව ඒ දුරම ගමන් කරනවා. කම්බිය වෙන එකක් විදුලි ධාරාව බවයි. හැබැයි ඇසුරු කරගෙන තියෙන්නේ කම්බිය. මෙන්න මේකේ හදවත ඇසුරු කරගෙන මේ කියන කර්ම ශක්තිය මුල් කරගත්ත කර්මජ රූප පරම්පරාව පවතිනවා. කම්බිය ඇසුරු කරගෙන විදුලිය පවතිනවා. දැන් මේක සමහර අය තර්ක කරනවා. ඉතින් හදවත ඇසුරු කරගෙන හිත තියෙනවා හදවත ගාලා අනික් කෙනෙකුට දැම්මහම ඒ හිත ඉදින් දෙන්නේ. අපි යන කම්බිය කරන්ට් එක තියෙනවා. කම්බි ගැල්ලක් අපල වෙන දෙන්නේ දැම්මහම මේකත් කරන්ට් එකක් දැම්මහම කම්බිය කරන්ට් එක ගමන් කරනකොට කම්බිය තමයි කරන්ට් එක තියෙන්නේ කිව්වා කියලා. කම්බි ගැලලා කරගන්න කියන්නේ ඒක දුවන. වලව කරන්ට් එක තියෙනවද කම්බි? ඇසුරු කරේ තිබුණ එකත් ඇත්ත. නමුත් ඇසුරු කරන තිබුණේ කම්බිය අහකට ගන්න බැහැ කරන්ට් එක එක කරලා. ඒක වෙන මාන්තය. යකඩ සහිත ලෝහමයි කම්බිය තව පැත්තා. ලෝහමේ යකඩ කම්බිය ඇසුරු කරගෙන අර කරන්ට් එක විදුලි ධාරාව තියෙනවා. හැබැයි විදුලි ධාරාව කම්බියත් එක්ක අරගෙන යන්න බැරුව වාගේ. හදවත කරලා අනික් කෙනෙකුට දැම්මට පස්සේ අර හිත අරගෙන ඒකත් එක්ක යවන්න බැහැ. ගැලපෙන්නේ නැහැ කියලා. මෙන්න මේ වගේ. අර ඉස්සෙල්ලාම හටගන්න කර්මජ රූප පරම්පරාව එක පැත්තා. අර භෞතික රූපයන්ගේ ක්‍රියාවලිය තව පැත්තා. භෞතික රූපය ඇසුරු කරගෙන කර්මජ රූපය ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ නිසා මූලික වශයෙන් පටිසන්ධි හටගන්නකොට හටගන්නේ කර්මජ කය අර විදුලිය වාගේ. කම්බියදීන විදුලිය වාගේ. අන්නේ අන්තිම චිත්තක්ෂණ හරගන චිත්ත වීදී හරගන්නේ. ඔන්න ඔය ක්‍රමයේ හදවත ඇසුරු කරගෙන. මස්ලේ හදවත වෙනයි. ඒක ඇසුරු කරගෙන හටගන්න චිත්තද ක්‍රියාශක්තිය සම්බන්ධතාවය වෙනයි. මෙන්න මේ අවසාන චිත්තක්ෂණේ හරගන්නවා කියන්නේ ඊට පැය ගානකටෝ දින ගානකටෝ ඉස්සෙල්ලා ඔය කර්ම නිමිති ගතිවිලි පහල කරගෙන විපාකයක් දීම වාසිය. පෙර කරලාද කර්මයක් කම්මා විපාකා වත්තන්ති කියලා ඉස්සෙල්ලා විපාකයක් ගෙන දෙනවා. අන්නේ විපාකේ මලාරේ පස්සේ ගෙන දෙන එකක් නෙවෙයි ජීවත් වෙලා ඉන්න කාලේ ගෙන දෙන ප්‍රවෘත්ති විපාකය. අනිත් ප්‍රවෘත්ති විභාගයේ තමයි මරණාසන්න මොහොතක ඉස්සෙල්ලා කරපු එකකට ආරමුණු වෙන්නේ. එතකන දිවනාසී ශරීරයට ආරමුණු වෙන්න බෑ අතීත එකක් ඒක මනසට ආරමුණු වෙන්න ඕනේ. ඉස්සෙල්ලා. ඉතින් මනසට ආරමුණු කරන සත්‍ය මනංජ පටිච්ච ධම්මේචුප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන සිද්ධාන්තයක් තියෙනවා. මනසට ධර්මයක් ගැටගැනීමේ මනෝවිඤ්ඤාණය හට ගැනීම ආරම්භ කරනවා. මෙන්න මේ ධර්මයේ ගැටණය කරන්නේ මනසට මනස නිර්මාණය කරන්නේ කර්ම ශක්තිය. ධර්මියෝ සකස් කරලා හිටන් මුණගස්සලා දින්නේ කර්ම ශක්තිය. ඒකර අපි හිතෙන් අනාතයි. හිතර ඕන නැහැ දින මේක පාලනය කරන්න බෑ කර්ම ශක්තිය. ඒ විලායිනේ මොකද වෙන්නේ අතීතයේ කරපු දේක් තිබුණා ඒ විලායි කරා ඒ ක්‍රියාවලියක් තිබුණා ඒ ඔක්කොම ඉවරයි. හැබැයි සියල්ලම ඉවරයි කිව්වොත්. සියල්ලෙන් සියල්ල ඉවර නැහැ. ඒ ක්‍රියාවලිය ඉවරයි. කර්මය කරපු ක්‍රියාවලිය ඉවරයි. කාටයි පිහින් යන්නේ? මැරුවා. ඒ බිහියෙන් අයින්ද ගත්ත ඔක්කොම රූප ධාතු රූප කලාප ඒකර ගත හිතිවිලි ඔක්කොම තේන බිඳිලා ගියා. හැබැයි ওই දෙලින් ගොඩ නැගුවා එක්තරා ශක්ති විශේෂයක් කර්ම ශක්තිය කියලා. ඒ ශක්ති විශේෂය මලින් ඒක වලාගෙන ගිහින් විපෞලිය කියලා විපාකයක් ඉන්න විදියක් නෑ කාටවත්. ඔන්න ඔකට කියන අනන්තරය කියලා. අන් අන්තරගත වුණ එක කියන්නේ අනන්තරය කියන්නේ ඔකට. ඔන්න ආහාරය. කර්මජ ආහාරය. මෙන්න මේක සුදුසු වෙලාවට සොයන් කීයෝ ක්‍රියාත්මක වෙන බොම්බිල්ලයක් වගේ. ඔතනින් ගැළපෙන බලවත්ම එකක් ක්‍රියාත්මක කරලා හිටන් අර අවසාන චිත්ත වීදියේදී චිත්ත බලය දුර්වල වෙවි කියන වෙලාවේ අර කර්ම බල වේගයේ ක්‍රියාත්මක කරලා අරමුණු දෙන්න පටන් ගන්නවා. මෙන්න මේකෙදී ਉਹ කරපු පාප කර්මයේ බලවත් එකක් නෑ මිනිහෙක් මරපේක විහිෙන් අල්ල. ඔන්න ඔය සිද්ධිය එදා වෙච්ච ආකාරයම අදාහත් ඇති කරන විදිය මනෝ රූපාකාරයක් කර්ම ශක්තිය මතු කරලා දෙනවා. මිනිහා අවිද්‍යාව දුරු කරලා තිබුණේ නැත්නම් හිටියේ බුද්ධජන තත්ත්වේම නා. ඒ විලායිදී යාගේ මානසිකත්වයේ අරමුණු ආපුහම ඇති වෙන ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඔව් හුරු පුරුදු කරගෙන තිබිච්ච. ඒ වගේම අවිද්‍යාවෙන් ඔහු බැහැගෙන තිබිච්ච දෘෂ්ටිය තහක් කරලා නැන්නා. අර අරමුණු එනකොට ඉතෙල්ල ආවා වගේම ගති ලක්ෂණයක් ඔහුට පහළ වෙනවා. දැන් මිනිහා මැරුවා නම් මරණ හේතුව ඔහුට තිබුණා. තමන්ට මොන හරි වෙන අවලකින් තමා විදෙන්න නැහැ තමන්ට ජයග්‍රහණයක් ලබා ගන්න. ඒක පලි ගන්න මොන හරි හේතුවක් උඩ යම්කිසි පුද්ගලෙක් මැරුවා. දැන් එතන මේ සිද්ධිය වෙලා ඔක්කොම ඉවරයි. දැන් මොකද කරන්නේ? මරණාසන්න මොහොත වෙනකොට අපිට හීනෙන්නේ අපි නිදාගත්තට පස්සේ අපි හීනේ රූපේ මවන්නේ අපේ රූපේ. ඒ වෙනකොට අපි හීනේ අපි වෙනකොට අපි යනවා අපි එනවා අපි කටයුතු කරනවා අපි එන රූපය රූපාකාරයත් එක්ක අපි ඉන්නවා වගේම දැයි. මෙන්න මෙහිම අවස්ථාවක් ඔයිලත් වල ඔප් නැගිනවා. තමා ඉන්න හැටියට පේනවා නමුත් අර හීනේ පේනකොට මල ඇඟ බුදි ඇඳි. නම් හීනින් අපි අවදි වෙනවා එහෙම කියනවා. ඇඳක් තිබුණා එක ඉන්දියාවේ ගියා මතකක් නෑ. අපි ජීවත් වෙලා ඉන්න කෙනෙක් හැටියට සංඥාවක් අපි දෙනවා. මෙන්න මේවල් සංඥාවක් ඒ බුද්ධිලා දෙනවා. අර ඉතින්ලා අර මිනිහෙක් මරන්න හේතු වෙච්ච කාර්යයට අනුකූල වන්නා වූ ක්‍රියාවලිය කර්ම ශක්තියේ මැවෙනවා. දැන් එයාට හිතෙන්නේ මේ අවස්ථාව වාගේමයි කියලා. දැන් මේ පැත්තෙන් ගිවිල යන පැත්ත ප්‍රතිසන්දිය ලබන්න ආසන්න පැත්ත. මේ ශක්තිය කර්ම ශක්තිය මේ ජීවිතය පවත්වන එක ඉවරෙන් යනවා. නැවතකට අවශ්‍ය අවිද්‍යාවේ ක්‍රියාකාරීත්වය නිසා උැලීම ගැටීම මුලා මේවෙන් ඉඳලා ඒකට අවශ්‍යකෙන පසුතලයේ හදාගෙන තියෙනවා. අර සිද්ධියේදී එදා දැක්වූ ආකාරයේ ප්‍රතිචාරය අද දක්වන්නේ හැත්තිරයි. කර්ම ශක්තිය මැවිලා පේනවා වැත විහිය. එදා එන්නේ විහිය නම් ඒවත් විහිය පේනවා. එදා විජ සිද්ධිය ඒ ආකාරයෙන්ම පේනවා. මේක ඉසෙල් එකක් මේක හීනයක් ඒව දකින්න පුළුවන්. අපිට හීනයක් පේන්නේ මේ හීනයක් කියලා දැනගන්න බැරුව වාගේ. ඒ අවස්ථාවම වාගේ වැටෙන්න පටන් ගන්නවා. දැන් මෙයා මොකද කරන්නේ? අර හොරා පැත්තක ඉන්නා පිටිපස්සෙන් පන්නගෙන හිමි ගත්ත පිහි අර මනෝමය කයෙන් තමයි පිහි ගත්තේ. අරගෙන දැන් දුවසේ ඉඳගෙන පන්නගෙන ගියා අරමිනට අයින්. සිද්ධිය සිද්ධ වෙලා ඉවරයි. ඒ මිනිත් ජීවිතේ ගත කරන දින ශක්තිය අවසන් වෙලා ඉවරයි. නැවතත් ගෙනියන්න කර්ම ශක්තිය ඉවරයි. අවසාන නිසා යුත උනේ. ඉවර කරගත්තේ නෑ. නැවත සංදි කරගත්ත අර වැඳීමෙන් අර දුවසේ මානසිකත්වයේ ක්‍රියාකාරී. එයාගේ පිහියතරින් අරමිනේට අයින්ද පන්නේ අපේ ඉනවා මිසක් එයා දන්නේ නැහැ මෙරලා උපන්න කියලා. සිද්ධ වෙන්නේ මොකද්ද? චිත වේලා පරිසන්දිය ලබලා, ಜಾති සංජා ಜಾති පහළ වෙලා, ශනේකින් ඊළඟ චිත්තක්ෂණය පටන් ගන්න හදගත්ත, ඉතුරු වාති රූපයන්ගේ ප්‍රහාද රූප පහළ වෙලා, චක්කු ප්‍රහාදේ, සෝත ප්‍රහාදේ, ගාන ප්‍රහාදේ, ජීවහා ප්‍රහාදේ කියන හතරක් පහළ වෙලා, අර කාය ප්‍රහාදයත් එක්කලා සම්බන්ධ වෙලා, වාති රූපයත් එක්ක සම්බන්ධ වෙලා, දශක 70ව, දශක නැහැ 10ව 7ක් රූපකලාප 70ක සම්පින්දනේ හැදිලා චිත්තද රූපයන් පිරිවරාගෙන අතිවරයි තත්පර ගාන කරගොඩ. දැන් මෙතනින් බැලලා ගියම ජාති සංජාති කියන අවතාර ජාති සමග එකතු වුණා. සංජාති අවස්ථාවකට බැඳලා. ඔන්නේ සංජාතික අවස්ථාවින් එක තමයි අපි අද අන්තරාභයි කියලා අර කට්ටිය කියන්නේ. ගන්ධබ්බිය කියන එකේ මූලික අවස්ථාව. ඔන්නේ සංජාතික අවස්ථාව. දැන් මෞලිකව කොහෙවත් හැදිලා තියෙන්න ඕනෙත් නැහැ. යක උසක් හැදිලා තියෙන්න ඕනෙත් නැහැ. එතෙන්ට යන්න. දැන් ගති ලක්ෂණේ රෞද්‍ර වුණාද? සමහර වෙලාවට ඒකේ තියෙන මට්ටමනුව තමයි අධ්‍යව තීරණය වෙන්නේ. බුද්ධිලයාගේ ධර්ම මට්ටම තව මිනිස් ගති ලක්ෂණේ ඉක්මවන්නේ නැති එකක් නะ. ඔව් මහා රෞද්‍ර ගති ඇති බුද්ධිලයේක වෙලා උපදින්න හේතු කාරගෙන මානසික ගතියක් ඇති එවඳු කායිකත්වයක් ලබන. තවහු මිනිස් භවයේදී ගැළපෙන භවයක උපදින්න තියෙනවා. හැබැයි ඒ භවයේදී මානසිකත්වයේ අර සුද්ධ මානසිකත්වයක්වත් නෙමෙයි. හැබැයි ඔතෙන්දි මිනිස් වෙන්න බෑ. මොකද පාප මානසිකත්වයක් අරගෙන උතල විපාකේ මේකෙන් උපදිනවා මිසක් නැත්නම් උපදින්න බෑ. දැන් අර දරුණු වුණා නම් එහෙම අර විදිහට. එයා යක්ෂ අධ්‍යවගෙන යනවා. දැන් යක්ෂ අධ්‍යව වල තියෙන සමහර තැන් වල මෞගසේ ඉපදිලා ඉපදින යක්ෂ පොරසුකුත් තියෙනවා. ඒ තරම් කොටසක් එහෙමත් තියෙනවා. ඕපපාතික යක්ෂ පොරසුකුත් තියෙනවා. ඒ කියන්නේ මෞපියන්ගේ සම්බන්ධයක් නැතුව කර්ම ශක්තියෙන් හටගත්ත කයම ගණී බවන වෙලා එහෙම හටගන්නේ. අර යක්ෂ බව කෙනෙකුට නැත්නම් යක්ෂ ඉස්ත්‍රියෙකුට යන්න තිබුණා නම් එහෙම. දැන් තා ඔක්කාන්ති වුණේ නැහැ. කර්ම ශක්තියෙන් දැන් අවශ්‍ය පරිසරයේ මෙහෙයමින් ඊට අවශ්‍ය පරිසරයට ඔහු ඇදලා යනවා. කුලකට අහුවෙච්ච පර්ණලාපත පර්ණලාපත වල හැදියෙන්නේ නෙමෙයි කුලකට වල හැදියෙන ගිනිනවා. කර්ම ශක්තියේ වේගයෙන් අහුවෙලා. අර සංජාතිකය ගමන් කරනවා ඔක්කාන්ති ස්ථානීය කරලා ගෙනියන්න ඕනද? ඊට අවශ්‍ය පරිසරයේ හැදෙන දුන්නු. ਉਹ ගැබේ උක්කාන්ති වෙන්නේ නැහැ. එතකන් ਉਹ ඒ වගේ හැරිසරමින් ඉන්නවා අර ගන්තබ්බ කියන නේ නර ඔක්කාන් සංජාතික ශරීරී. සියුම් ශරීරී. අන්න ගැබ සකස් වෙන්න අවශ්‍ය කරන පරිසරයේ හැදුනහම ඒ ගැබට ඇතුල් වෙනවා. අන්න උක්කාන්ති වෙනවා. ඊට පස්සේ අර මූලික වෙච්ච මෞපියේ වෙච්ච යක්ෂ පොරසක් හරි ඉන්නවා නේද? ඒක සියුම් ශරීරී ගැන වෙකිය වෙන්නේ. ඒකෙන් අනුකූලව හැදෙන නැත්නම් ඒ ශරීරය ඊට අනුකූලව ඒ අභිනිබ්බති කන්දාන පාතු බව කියන එක හරිද? ආයතන ප්‍රතිලාභය ලබන්නේ යස පැටිය කියලා උපදින යස රෝගේ. අන්න ඒකේ අවස්ථාව. දැන් අපි තුම අපි දෙකට දෙවි දැන් ඔක තිය ගැඹුරු වැඩි මිනිහෙක් මැරලා මිනිහෙක් වීම ගැන. අපි ඒකයි හිතන්නේ. දැන් මිනිහෙක් වශයෙන් ඉඳලා මැරිලා. දැන් ඒ වෙලාවේදී පුද්ගලයා දැන් කර්මක්ෂේ වෙලා තිබුණා. උපයක්ෂේ වශයෙන් කර්මක්ෂේ වෙලා තිබුණා. ඔහු යුත වෙන්න ඕන මරණය. දැන් අපි හිතමුකෝ දැන් එයා කල්පනා කරනවා. මම උදව් උපකාර කරලා තිනා මේ මේ අය. ඉන්න කාලේ කරපු එකක් මතක් වෙනවා. දානියක් දුන්න එකක් මතක් වෙනවා. මම අපි පිටිසත් එකතු කරගෙන ඔක්කොම කරලා ගිහින් හාමුදුරන්ට දානියක් දුන්න හවල් දවක. ඒක නම් ඇදලා ආවේ හිම. අන්න ගැළපෙන කර්මයේ ක්‍රියාත්මක කරන හැටිද. එයාට මෙහෙලා පේනවා අර කර්ම වලින්. අර හීනියක් පේනවා. එදා වෙච්ච සිද්ධියාවේ හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවා. අද අපිට දානි දවසයි. ඉක්ම කළා දානි හදන්න එකතු වෙන්න ඕ. මුදුවේ පුතේ. අර කිව්ව විදිහම මානසිකත්වයක් ගොන්න නැගිලා එහෙම පසුතලයක් ගොන්න නැගිලා. දැන් මේ මිනිස් මිනිස් සංකාරයේ ගැලවෙන පසුපාදේ. දැන් එයා මිනිහෙක් වෙලා උපදින ඉතිරයි පරිවර්තන යන්න ඕනේ. ඒ වගේ පැහැදුණු හිතකුත් තියෙනවා. දානමය පුණ්‍ය ක්‍රියාවකින් පැහැපත් වෙච්ච මානසිකත්වය නිසා ඒ විඥානයත් පුණ්‍යමය විඥානයක්. අන්නේ සංකාරයේ දෙනි ගොන්නගෙන ඒක ගොන්නගිට අවුරුදු 10කට ඉස්සෙල් එකක් ඉන්න මතු වෙලා හිටපු පුළුවන්. කම්මා විපාකවත් තන්ති කියලා විපාක වර්ධනයේ සිද්ධ වෙනවා. ඔන්න කර්ම කර්ම නිවිති ගති නිවිති වලින් කර්ම මුල් කරගෙන අර මරණාසන්න මොහොතේ මනෝමය වශයෙන්. අන්නේ ඒ විලායින් මොකද කරන්නේ? දැන් ඔක්කොම සකස් කරලා ඉවරයි. දැන් එයා බලන්නේ නැගේ මෙහි ජීවත් වෙන අවසාන මොහොත නමුත් මනෝමයකයි මනෝමය රෝගියෙකුගේ දානි හදනවා. දැන් ඔය වැඩේ කරගෙන ඉවරයි නම් මොකද කරන්නේ? ඔක්කොම හදාගත්තා. දානියම හරිද ඔක්කොම? අපි දන්නේ නැහැ දැන් අනික හැදිලා ඉවරයි. කෝඩල්ලා එකතැනක් අල්ලගෙන අනිතන අත්තරනවා කිව්වා වගේ කිව්වොත් නෝක. ප්‍රතිපරිසන්දි වෙන්නේ ලාභ හොයාගන්න බැහැ. හැබැයි පරිසන්දියේ ඉස්සෙල්ලා අවසේ පසුතලයක් නිර්මාණයලා ඒබඳ නිර්මාණාත්මක පරිසරයක මනෝමය කායිකත්වයෙන් එයා ක්‍රියා කරන හිණ ලෝකයක වා. ඔය අවස්ථාවක දෙන්නේ මේ පැත්තෙන් ගැලවෙනකොටම සිද වෙනකොටම නැවත සංදීවීම සිද්ධ වෙලා ඉවරයි. යා මේ හරයක් නෑ මේ අතරලන වෙලී මිදී යනවා මට දර්ශන වලින් අරමුණු වලින් වැඩක් නෑ කියන අදහස ආවනේ අරිහත් ත්‍රිපත්‍ය අහිරු නැති නිසා නෝ දානමේ හිතකින් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් හටගත්ත නිසා මිනිත් පරිසරයක ජීවත් වෙන මානසිකත්වයකින් තමයි යහපත් මානසිකත්වයකින් තමයි එයා ඊළඟ අවස්ථාවට පත් වෙනවා. අනේ චුත වෙනකොටම පටිසන්ධි වශයෙන් අල්ලාගත්ත කර්මජ කායිකර කාය දසක භාව දසක වස්තු දසක කියන පූර්ණ කර්මයෙන් හටගන්න මොහොත ඉක්මවලා. චිත්තජ වශයෙන් ඔහු කිවිදින පැහැපත් චිත්තයට අනුකූලව. මිනිස් පිළිස එකතු කරගෙන ඉඳීමේ මිනිස් ආශ්‍රය ඉඳීමේ බලාපොරොත්තුවත් එක හැදෙන නිසා මිනිස් භාවය ඉක්මවන්නේ නැතර කරපත් වෙලා. ඊට අනුකූල වන්නා වූ සූක්ෂම කාය හටගන්න. සංජාති අවස්ථාව ඇති වුණා. දැන් සංජාති කියලා දාන දෙන්න යනවා මේ මිනිහා මැරිලා දැන්. එයා මනෝලෝකේ දානයක් දෙනවා. අර දුන්නා වගේ. දැන් පුණ්‍ය ශක්තියක් සම්බන්ධ නිසා පුණ්‍යමේ ඍදි බලයක් යාට ලැබෙන නිසා ඕකේ ඉන්න දාකල් දානේ වරදින්නේ නැහැ. යාට ලැබිලා එනවා මේ මෙවි එනවා. හැම සතුරක්ම ඉන්න හේතු වෙන විදිහට යහපත් ගති ලක්ෂණ එනවා. අර තමන්ගේ පිරිසත් එක්කලා එකතු වෙලා කරපු කටයුත්ත නිසා ඒ පිරිස අත්හැරපු නිසා තමන්ගේ පිරිස අතරින් නැහැ මිනිස් පිරිස අතරින් අහකට යන්නේ නැති හිතක් හදගත්ත නිසා ඒ හිත මිනිස් ආශ්‍රය අතුරු කරන්නේ මිනිස් බවටපත් වෙනවා. අනේ මිනිස් සංජාති කියලා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊ අවස්ථාව දර්ශනීයම වුණ අවසදී කරලා දුන්නා ඉවරයි. පරාග පෝෂණීලා ඔක්කොම ගිරිය හදලා දුන්නා වලදී මල ඉවරයි වාර. අර අවස්ථාවේ දර්ශනීය ඔක්කොම ඉවරයි. දැන් දර්ශනීය අවශ්‍ය කරන මනෝමය කය හදලා ඉවරයි. සංජාතික කය හදලා ඉවරයි. දැන් ඊට පස්සේ යාර දුකින් දෙවිත විදිහක් නැහැ. ලෝකයේ ගන්ධයන් අතර සුගන්ධයක් ඇසුරු කරගෙන. ප්‍රියමනාප දෙයක් ඇසුරු කරගෙන. කර්ම ශක්තියේ මෙවිච්ච හෝ ද්‍රව්‍යමය මේ භෞතික ලෝකයේ තිබෙන ඉතාම සියුම් සුවඳ වැනි ස්වභාවයෙන් වූ. ඊයර ආහාර කරගැනීමේ හැකියාවක තත්ත්වයටපත් වෙලා ඒක භුක්තියට පටන් ගන්නවා. දැන් මේක කියනවා සුගති ගන්ධබ්බය. නැහ මිනිස් ගන්ධබ්බය. දැන් මේ මිනිස් ගන්ධබ්බය යම් කිසි කෙනෙකුට උදව් කරලා තිබුණා උපකාර කරලා දෙනවා බෙදි හරියක් උදව් උපකාර කරලා තියෙන්නේ. හිමිකම් ලැබලා තියෙන්නේ තමන්ගේ දරුවන්ට හරි මුණුබුරන්ට ආදීන්ට හරි හදලා කරලා දීපු ණය හිමිකම තියෙනවා. එයා මෙයා නැවත මිනිස් උප්පත්තියක් ලබා ගන්න එනකොට අපපත්තාන ගන්න සුදුසු වෙන හේතුකාරක තිබෙන කාර්යද ඒ ඉස්තාන්ට කර්ම ශක්තිය අර කොම්පියුටරේ අවතීනදී යොමු කරනවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඊට අනි. ඔය විලාට බලනකොට තමයි වැඩිම උදව් කරලා තියෙන හිත වැඩිලා තිබිච්ච ඉතලා හිත වැඩිලා කර්ම ශක්තිය ගොඩ නැගිලා තිබුණේ. තමගේ ගෙදර ඉන්න තමගේම දුවේකට කරපු උදව්වක් නා. පුතේකට කරපු උදව්වක්. ඒ දුවගෙන් හරි පුතාගෙන් හරි ජනිත වීමට අවශ්‍ය කරන්නා වූ පසිතාලේට අවශ්‍ය. අර මාතා පිතරොත් සම්නිපාතා මාතුවන් උතුණි හොද්දී කියේ. මව්පිය දෙන්නාගේ එක්වීම ඒ වගේ මව් ඍතු ඇත්තියක් වීම කියන දෙන්න අර කය මෝරලා වැටිලා පරණ බවට පත් වෙලා ඒ කටින්ද වෙනකම්. මෙයාට එන්න විදිහක් නැහැ වෙන දිහාක ඉඳ යන්න විදිහකුත් නැහැ. ඉතින් මේ හැවිලා හිටිනා කොච්චර කල්ද? තමහරර මෙයා මලාට පස්සේ අවුරුදු 7ක් ගියාට පස්සේ නම් තරුණ වියට පත් වෙලා විවාහ වුණේ ඒගොල්ලෝ. අන්නේ අවස්ථාව වෙනකම් අරගෙන ගන්ධබ්බ අවස්ථාවේ හරිය ගත කරනවා. අන්නේ ඊට පස්සේ ඒ කාරණා සිද්ධ වෙනකොටම කර්ම ශක්තියෙන් ඇවුරේ ලැබීම් කාර්යය හිමිකාරය එන්න තියෙන දෙන තම කරපු උදව්වට උදව්පකාර ගන්න සිදු දෙන අර ගැවර ඕකන්ති වෙනවා. ඒ නිසා මෙතන අතර කාලය තුල පරිසන්ධියත් එක්කලා අතරක් හැදෙන්න මෞපිය හැදිලා ඉන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි කේක් මරණාට පස්සේ නැවත මිනිහෙක් වෙලා ඉන්නකොට ওই අතර කාලයක් වෙන්නු කරා. සමහර මාස ගානක් සමහර අවුරුදු ගානක් අවුරුදු 7ක් අතර කාලයක් යන කිවිනේ ඔන්න ඔය කාලේ. බුදුරන් වහන්සේගෙන් අහනවා වද්දගොත පරිප්‍රාජිකේ ස්වාමීනි මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ. ඒ අතර සත්‍ය කුමක් උපාදානයකින් ජීවත් වෙනවා. වත්ත මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ. එකල්ලි මම තණ්හාව උපාදානයකින් ජීවත් වෙනවා කියලා කියනවා. වද්දගොත සූත්‍රයේ පැහැදිලිව බුදුරන් වහන්සේ දේශනා කළා මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ. මේ අතර තණ්හාව උපාදානයකින් ජීවත් වෙනවා කියලා කාලේ. එන අපිට ඒක කපන්න බැහැ. බුදුදෙන අහපන්න බෑ අපි. ඒක පිළිගන්න බෑ. චුතියේ අමතරව පටිසන්ධියක් නෑ කියන්නේ කවුරු වහදෝ බරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අතිවිශේෂ ඥානීය මතකලා දුන්න එක සරියුත් හාමුදුරුව විග්‍රහ කරලා දුන්නේ. උන්වහන්සේ ඥාන ශක්තිය තිබුණා බුදුරජාණන් වහන්සේ මන් මතක. එහෙනම් ඒකත් බුද්ධ අනුමතයෙන් ලැබිච්ච දෙයක්. චුතියේ අතරව චිත්තක්ෂණයකවත් අතරක් නෑ කියන එකත් බොරුවක් කරන්න බෑ. නෑ අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ දෙක සිද්ධ වෙන්නේ කොයි කොයි තැන්වලද කියලා තේරුම් ගන්න බැරුව. මෙතන මරණ පටිසන්ධිය බඩිය කියලා ගත මුලා. එනේ අපි පැටලිලා තියෙන්නේ. ඔතන කටිනමක් ඔය ධර්ම දෙකේම නැහැ. අභිධර්මයේ පැතිලක් නැහැ. ඒකත් හරි. සූත්‍ර පිටකයේ පැතිලක් නැහැ. ඒකත් හරි. අන්තරාභව වාදය දාගෙන ඉන්න හදාගන්න පැටලෙවිලක් නිසා. ඔය වදින්න අන්තරාභය කිය කිව්වොත් එහෙම කියව ගාම මහායාන අදහසක් එක කිය ප්‍රතික්ෂේප කරනවා. සංජාති කිය කියන එක නේ අපි ධර්මයේ ජාති සංජාති කියන අවස්ථාව පෙන්නලා තියෙන්නේ. ජාති සමග එක්වන්නේ සංජාති කියලා. මෙන්න මේන සංජාතික අවස්ථාවේ තමයි වැඩි කාලයක් ගත වෙන්නේ. ඒ කාලේ තමයි තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙන්නේ. තණ්හා උපාදාන කරගෙන ජීවත් වෙනවා කියන එක. ලෝකේ තණ්හා කියලා දෙයක් නිකන් ඉපද වෙනවද? අනික සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අපි ඔක හොයලා බලන්න ඕනේ. දෝරියන් ගෙඩියක් ගෙනාවා කිව්වහම කටුව තරන් ඉනවා, ඇතුලේ ලිල්ල තරන් ඉනවා, මඩේ තරන් ඉනවා, ඇටේ තරන් ඉනවා, ඔක්කොම එකට තරන් ඉනවා. අපි එක නමක එකක් කියනවා කිව්වා. එකක් විතරක් නෙමෙයි කියන්නේ. ගන්නකො බත් ටික. එනිම් බත් ටික විතරක් නිකන් ඉන්නේ නැහැ. ඒක තමයි විගානකුත් තියෙනවා. ඒකත් එකම තමයි ඉන්නේ. බතේ විගානයි එකම ගන්න කියලා බත් විගානක එහෙම ඉල්ලන්නේ නැහැ අපි. එක වචනේ කතා කරාට ඒකට සම්බන්ධ අනික් කටයුතු ඒකනම් කියදෙනවා. ඒක තණ්හාව ආහාරගෙන ජීවත් වෙනවා කිව්වහම අපි දකින්න ඕනේ. තණ්හාව මොන මොනවායක බැඳීද ලෝකේ පහළ වෙන හැටි බුදුරණන් හන්සේ දේශනා කළා තියෙනවා. තණ්හාව කියලා එකක් තනිකර පහළ වෙනවා. නැත්නම් හේතුඵල සම්බන්ධතාවයක වැලක් ඇතිව පහළ වෙනවා. දැන් මේක දකින්නත් ඕනේ. අවිජ්ජා පත්‍ය සංඛාරා අවිජ්ජා සම්පවිද්ද සංඛාර පත්‍ය විඥාන සංඛාර සම්පවිද්ද සමගීතිල. විඥාන පත්‍ය නාම රූප විඥාන සම්පවිද්ද ඒකත් සමගීතිල. නාම රූපත්‍ය තරායත නාම රූප සම්පවිද්ද නාම රූප සමගීතිල. තරායතන පත්‍ය පසෝ තරායතන සම්පවිද්ද ඒකත් එක කරමිතිල. පස පත්‍ය වේදනා පස සම්පවිද්ද වේදනා වෙනුන අර ඉතුටි ඔක්කොම ඉදිර. වේදනා පත්‍ය තණ්හා වේදනා සම්පවිද්ද තණ්හා උපාදාන කරගෙන ජීවත් වෙනවනම් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ඔක්කොම ඉන්නෝනේ එකට විච්ච සම්පින්දනයක් ඉන්නවනේ සමග ඉදලා තින්නේ තණ්හාවත් එක්ක. එහෙනම් ඔතින්ද සම්බන්ධ වෙනකොට එයා ජීවත් වෙනකොට තණ්හා භුක්තිය ගන්නද? එහෙනම් තණ්හාව කියන්නේ ඒක ප්‍රියමනාපය කියලා ගන්න ආස්වාදයෙන් ගන්න එක. ආස්වාදයෙන් බැඳලා ඒ දේ ඉතුරු කරනවා. ඒකට ගෝචර වෙච්චදී අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා ඔය ඔක්කොගේම සම්පින්දනයකින් තමයි තණ්හා විද්‍යාමාන වෙන්නේ. එනම් මේ රෝගී යන් ද්‍රව්‍ය වස්තු වල සම්බන්ධෙච්ච තැන පටන් ගෙන. චක්කුච්ච පරිච්ඡ රූපේච්ච උපදී චක්කු විඥාන. තින්නාසගති පස්සෝ. පසපත්‍ය වේදනා වේදනාපත්‍ය සම්මා. තණ්හා යදින්න ඔය ටික තියෙනවා. සෝතංච පරිච්ඡ සද්දේච්ච උපදී සෝත විඥාන. කල තියෙන්න ඕනේ සද්දේ තියෙන්න ඕනේ එකතු වෙලා ඉතින් සකස් වෙච්ච සෝත විඥානේ තියෙන්න ඕනේ. තින්නාසගති පස්සෝ. ඒ නිසා කටි ස්පර්ශය තියෙන්න ඕනේ. පසපත්‍ය වේදනා. ඒකෙන් හරියට විඳිනේ තියෙන්න ඕනේ. වේදනාපත්‍ය තණ්හා ඒක ඇලුම් කිරීමක් තියෙනවා. එහෙනම් තණ්හා බුද්ධිය ගන්නකොට ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රසේ කය පොට්ටබ්බේ මන ධර්ම තියෙනවා. ඔය ආයතනත් එක්ක සම්බන්ධ වෙච්ච ඒකේ අවතේ නාම රූප පද්ධතියක් තියෙනවා. එහෙනම් තණ්හා උපාදානය කරන ඔය ආධ්‍යාත්මික අවස්ථාවේ ජීවත් වෙනවා. උතර ඒකාන්තීම සූක්ෂම කායික ශක්තිත් එක්ක තියෙන සම්බන්ධය ඔක්කොම තියෙනවා.
අන්තරාවගේ
කියලා ඔව් නැද්ද? මේ අන්තරා භවයේ කිව්වේ ඕකටයි. අතර පවතිනා වූ භව ස්වභාවයනේ අන්තරා භවය කියන වචනේ කිව්වේ. ඒ කියන්නේ මිනිහෙක් හෝ මැරිලා තව දෙනක මත්ලේ කායක් තුල වැඩෙනකම්. ඊ අතර තුර යම් කිසි මෞපිෂයට ගියේ නැති. මෙතනින් මල මේ හරියට අත්හැරලා. ඔය අතර කාල සීමාවක සත්‍යයගේ පැවැත්මක් තියෙනා නම් ඔය පැවැත්ම තමයි ගන්ධබ්බය කිව්වෙත් ඒකයි. අන්තරා භවය කියන වචනේ පින්දි ඔය කියන ආහාරය ඇතුළු කරගෙන භව කියන්නේ නිර්මාණය වෙනවා. ඒ ආහාරයක් ඇතුළු කරගෙන නිර්මාණාත්මක භාවයක් තියෙනවා කියන එක තමයි අන්තරා භව කියන කියා දාන. මහායානී ගන්න වෙනස වෙන්නන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ සත්‍යය මෙතනින් මැරිලා හිටන් බලා කියන එක නැති අදහසක්. ආත්ම දෘෂ්ටියට ගන්න. එයා කියන්නේ සත්‍යය කියලා කියන්නේ මේක ඇතුළේ තියෙනවා මේක ඇතුළේ ඉඳලා නම් එයා ගියා. නේ සත්‍යය මැරිලා නේ. ඒක නිකන්නේ සත්‍ය ජීවත් වෙනවා කියන එකයි. ගන්ධබ්බ අවස්ථාව කියනකොට ගන්න එකයි. ගන්ධබ්බ අවස්ථාව කියන එක පෙන්වන්නේ මොකද්ද? ඔය අවස්ථාව තමයි අර අන්තරාභවය කියන්නේ ඒගොල්ලෝ වැරදිෘට්ටියකින් මැන්නේ. නේ ඕක පේනවා දිවැසින් බැලුවාම හරි දකින්න පුළුවන් මෙතනින් මැල්ල තව දෙන්න යන්නේ සතියේ. බුදුරජාන් වහන්සේ දේශන සතරමන් සංදීයක උඩ මහත් තලයේ තියලා බලා ඉන්නකොට පාරේ යන අය, කඩවලට ඇතුළු වෙන අය, කඩවලින් පිට වෙන අය, ඉඳ ගිහිල්ලා ආපහු යන අය මේ ආකාරයෙන් නොඒක ආකාරයෙන් ක්‍රියාත්මක වෙන මිනිස්සු දකින්නේ කොහොමද? ඒ වගේ මං චුති උපපාද සාහනෙන් ලෝකේ වල්න වෙලාවේ මේ ලෝක සත්‍යංගයේ ක්‍රියාකාරී ඒ ආකාරයෙන් දැක්කා කියන්නේ. දැන් හොඳට පැහැදිලි දේශනාවක් තියෙනවා හොඳට පැහැදිලි. මේක රුහේකට උපමා කරලා අනේක ජාති සංසාර සම්දාවිත අනි මිලන් ගහකාරකම් ගවී සන්තු දුක්ඛා ජාති පුනප්පුරං ආදි වදී. ඒ කියන්නේ මේ ගහ රුහ කාරකයා. මේ ගේ උපමා කළේ මේ හරියට. ඉතින් ඒක නිසා තමයි වෙන්නේ ගේකට ඇතුළේලා ගේකින් පිට වෙනයි තව ගේකට ඇතුළේ වෙනයි මේ පාරේ හැරිදන්නයි දැක්කා වාගේ. මේ සසර ගමනින් මේ චුති පරිසන්දි කරගෙන යන මේ චුතුපාඥානේ බලනකොට මේ ලෝක සත්‍ය උපදින හැටි චුත වෙන හැටි අතර ක්‍රියාත්මක වීම මම මේ විදිහට දැක් කටි උපමාවකින් පෙන්නනවා. එතන උපමාවයි පැහැදිලි කරලා පෙන්නනවා මේ අතර කාලය ඇතුලේ හැරිහරන්නා වූ යම්කිසි ආත්මීය මොන යම්කිසි මේ මනුස්ස ස්වභාවයෙන් පංචස්කන්ධ ක්‍රියාවලිය සූක්ෂම සිද්ධ වෙන බව. ඉතින් ওই සිද්ධ වෙන ක්‍රියාවලියදී ආත්ම දෘෂ්ටියේ බැහැගන්නේ ඇති එකක් තියනවා කියන දෘෂ්ටිය නිසා. මේක හේතුඵලයක් නිදාගන්න හේතුඵල පරම්පරාව කියලා දැනගත්තා. අන්න ආත්ම දෘෂ්ටිය එතන බෙදෙනවා. අර දර්ශනේ හැම පේනවා. ඒකයි ඒකේ වෙනස. දැන් අපේ ස්වාමීන් වහන්සේ නමක් අපි ධර්මයේ පිළිබඳ විශාරද ස්වාමීන් වහන්සේ නම මම හෙව ආත්ම දෘෂ්ටියේ වැටෙන්නේ නැද්ද ඔය විදිහට පිළිගත්තා. මෙතනින් එහෙම කොටලා කී විදිහට යනවා එහෙම ගියා පිළිගත්තා. එහෙම වෙන්නේ නැද්ද කියලා. මොකද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් මෙහෙම අපි ඉන්න දෙන මේ දොරවල් දෙකක් තියෙනවා. එක පැත්තක දොරක් තියෙනවා අනිත් පැත්තේ පිට වෙන දොරක් තියෙනවා. මොකද මේ වෙන මොකද මේ මාස්ලියේ සහිත මිනිස්සු. අර දොරෙන් ඇවිදලා එනවා මේ දොරෙන් පිටේලා ගියොත්. අපිට කියන්න බැයිද? මම දැකා මිනිස්සේ කේන්දරෙන් ඇතුළා මේකෙන් පිටේ යනවා කියලා. පුළුවා. මම ඒක ආත්මිකුල් කියනවා වෙන දෙයක් කියන්න පුළුවන්. ඒ මොකද? මිනිස්සේ කැදී යනවා මම දැක්කා මේ දොරෙන් ඇතුළා මේකේ යනවා කිව්වොත්. කවුරු හරි කිව්වොත් ඕක ආත්මිකුල් කියලා හුවේ නැද්ද? ඔරිය දැක්කා කිව්වොත්. අපි ඒක විසඳන්නේ කොහොමද? අපි ඉන්නේ මෙහෙම අහනවා. මොහොතක් ගානේ වෙනස් වෙන විපරිණාමයට පත් වෙන රූපාකාරයක් මේ රූපය කියන එකට අපිට හොඳට පැහැදිලි විද්‍යානුකූල පිළිතුරක් දෙන්න පුළුවන්. එකාකාරව මේ රූපේ එකාකාරව එක දෙනකෙදි ඇයි පිය ගන්න මොහොතක්ව පවතින විපරිණාමයට පත් වෙලා පරිවර්තන වෙනස් වෙනවා. එක සැරයක් ඇයි පිය ගන්න දෙවෙනි සැරේ ඇයි පිය ගන්න දැක ඉතේලා රූපේ නෙමෙයි තව ආකාර රූපයක්. මේ වෙනසේ. එහෙනම් අර ඉතේලා දොරකඩෙන් ඇතුළු වෙන එක ලෑහලාගේ යම්කිසි ආකාර රූපස්කන්ධයක් තිබුණා. අනිත් දොර ළඟට යනකොට ඒ රූපස්කන්ධය එහෙම තිබුණා. වෙනස් වෙනවා. එන ඉතින් දියම් කිසි වේදනා ස්වභාවයක් දැනුණා නම් ඒ වේදනා ස්වභාවය අරතොර යනකලත් එහෙම තිබුණා. ඒකද වෙනස් වෙන්නේ. ඉතින් දියම් කිසි සංඥා ස්වභාවයක් තිබුණා නම් පළවෙනි දොරෙන් ඇතුළේ එනකොට යම් කිසි මානසික සංඥාවක් ඔහුගේ තිබුණා. අර පිට වෙන දොර ළඟට යනකොට ඒ සංඥාව එහෙම තිබුණා. වෙනස් වෙනවා. ඒකත් වෙනස් වෙනවා. යම්කිසි සංඛාරයක් ගොඩනැගිලා තිබුණා නම් ගොඩනැගිලා පින් තිබුණා නම් ඇතුළේ ඉන්න දොර ළඟ. අර පිට වෙන දොර ළඟදී ඒක තිබුණා. වෙනස් වෙලා. ඒකදී වෙන එක. යම්කිසි විඥාන ස්වභාවයක් තිබුණා ඇතුළේ ඉන්න දොර ළඟදී. පිට වෙන දොර ළඟදී ඒ විඥාන ස්වභාවය එහෙම. නැක වෙනස් වෙලා. එහෙනම් මෙතෙන් අයි පියවරා පියවරා පාසා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ විනාශ වීම උනා. ඔය රූප වේදනා සංඥා සංඛාර පහෙන් අහගේ සත්‍යය පනවන්නත් බැයි නේ. මෙතනින් ඇතුළෙන් මිනිහ අතරින් ගියා කිව්වම ආත්ම දෘෂ්ටියට වැටෙනවාද ඔක දැක්කා. අනි ආත්ම දෘෂ්ටි අහකලා බැලුවද? යනවාද යකේ නැද්ද? පැහැදිලිවම දැක්කා. ඇවදුරින් ඇතුළෙන් ඉච්ච මිනිහ අතරින් පිටේලා ගියා. පැහැදිලිවම දර්ශනීයට අහු වුණා. දැන් දර්ශනීයට අහු වෙච්චදී අපි කියනවා මම මෙහෙම එකක් දැක්කා කියලා. එහෙනම් ඔයාලා ආත්ම දෘෂ්ටිය දිනනවා කියලා හරිද? අන්න ඒක. එහෙනම් මෙතනින් මේ කෙනෙක් මැරිලා. තව දෙනෙක් යනවා දැක්කා කිව්වා. ඔය ආත්ම දෘෂ්ටියට වැටෙනකොට ඔය ඩාලා වෙනසක් තියෙයි ඔය ආත්ම ඔකම නියම. එන ආත්ම දෘෂ්ටියට වැටෙන්නේ නැහැ ඔබ පිළිගත්තා කියලා. හැබැයි මෙතනින් ගියේ ගාමයි අතනින් ගියේ කියන එකයි මම පිළිගන්නේ ඕකමයි කියලා දෙන හිටියෝ. ඒ වෙනස ගැන දැක්කේ නැත්නම්. ඔහු ආත්ම දෘෂ්ටියෙන් පුද්ගලයෙක් යනවා එනවා. හරි වතින් ගත්ත දෘෂ්ටියේ ඉන්නවා. ඔහුට ආත්ම දෘෂ්ටිය තියෙනවා. හරි යනවා එනවා ඔක්කොම දකින්නවා. නමුත් මේ අපිට මේ දකින්න දාසනේ මේක වුණාට මේ යථාර්ථය මේකයි කියලා දැක්කේ නැහැ දෘෂ්ටිය නේ. ආත්ම දෘෂ්ටියෙන් තොරව අර හිටියේ එහෙම දකින්නවා. අන්න එකයි වෙන්නේ. ඉතින් අර විදිහට කියනකොට යනවා දැක්කොත් ආත්ම දෘෂ්ටියට වැටෙනවනේ. යන්නේ නැහැ කියලා දැක්කොත් චේතු දෘෂ්ටියට වැටෙනවා. අරක සාස්ව දෘෂ්ටියට වැටෙනවා. අනික නම් නැහැ කිව්වොත් චේතු දෘෂ්ටියට වැටෙනවා. යන්නේ නැහැ කිව්වොත්. ඒක වෙන්නේ නැත්තේ මොකද? ඒ දෘෂ්ටි දෙකේ වැටෙනවනේ කොහොමද? යනවා දැක්කා කිව්වොත් ආත්ම දෘෂ්ටියට වැටෙනවා නැහ සාස්ව දෘෂ්ටියට වැටෙනවා කියලා. මේ යන්නේ නැහැ කිව්වොත් එහෙම චේතු දෘෂ්ටියට වැටෙනවා. ඒක නෙවෙයි දෙන්නේ. අන්නේ නැවි එක දැක් ගන්න ඕනේ යනවා කියනවත් යන්නේ නැහැ ඇත යනු නැත යනු අන්ත දෙක. ඇත කියන නැත කියන අන්ත දෙකේ යථාර්ථය දකින්න. හේතුඵල ක්‍රියාදාමයේ දකින්න. ඒතර ඇතිසේ පේන්නේ නැති වෙනවා පේන්නේ මේ හේතුඵල ක්‍රියාමීදින මායා දර්ශන පිටා. ඇති වෙන එකක්වත් නැති වෙන එකක්වත් සම්බන්ධ කරලා නැහැ ඇත බලන්න බැහැ කියලා දකින්න. අන්නේ වෙනස් වීම තියෙනවා. වෙනස් වීමක් හැමතැනම බැන වෙනවා. වෙනස් වීමේ මායා දර්ශන තමයි ඇතිසේ නැතිසේ අපි දකින්න. එතන අන්ත දෙකෙන් වැටෙන්නේ විපරිණාමික ස්වභාවය අහකරපු කිසිම වස්තුවක් ලෝකේ නැහැ. ඇත කියන එකෙත් නැහැ නැත කියන එකෙත් නැහැ. ඇතිසේ පේන්නේ නැතිසේ පේන්නේ විපරිණාමක ක්‍රියාවලියේ අතරමැදි අවස්ථා. ඒකයි මායාව ධර්මද. ඇති වෙනවා පේනවා නැති වෙනවා පේනවා. මායාවේ පිළිලා ඇත දකින්න බැරි නිසා කිව්වේ ඇත නැත කියන අන්ත දෙකින් ඇත දකින්න බෑ කියලා. විපරිණාමක ක්‍රියාවලිය හේතුඵල චක්‍රානුසාරයෙන් සිද්ධ වෙනවා. අන්නේ චක්‍රේ බලපුවාම මේ විපරිණාමක ක්‍රියාවලිය ඒකිනෙකට ඈඳෙන ආකාරය වෙලිය හේවා. අන්නේ ඒතර කිසි දෙයක බැඳිලා නැහැ. ඇත නැත අන්ත දෙකින් නැහැ. මේකෙන් වෙලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මිනිහෙක් මැරිලා තව දිනක උපදින ප්‍රමේ ඕකයි. අනුකූල වන්නා මානසිකත්වයේ තුලින් ಜಾති සංජාති වෙලා ඔක්කන්ති වශයෙන් මස්ලී කයක් හට ගන්න ඔක්කන්ති වශයෙන් බඩට ඇතුල් වෙලා අභිනිබ්බතිගේ අභ්‍යන්තර නිර්මාණයේ තුලින් මේ මාස මේ හරිනේ නිර්මාණය පටන්ගෙන ගොඩ නැගිලා කන්දානා පාතු භාවෝ කියලා ඉස්සලකට සියුම් ශරීරයෙන් අර සංඥා දැන් ගන්න මස්ලී ශරීරයක් ආශ්‍රය කරගෙන ආයතනානම් පටලාවෝ කියලා ඒ ඇසකන්දි වෙනාදී ශරීරයේ මාස මේ ඇසකන්දි වෙනාදී ශරීරයේ ආයතන බවට පත් කරගෙන ඒව තුලින් ගොඩනගාගත්ත පැවැත්ම තුල ආයයන අන්න ආයතන ප්‍රතිලාභ මේ ඔකට කියන සත්‍යයගේ පැවැත් සියුම් පැත නොපෙන්නේ නැහැ නොපෙන්නේ පැත නොපෙන්නට බුදු පියාණන් වහන්සේ ඇරෙන අනික් කෙනෙක් ඔවිදිහ දැක්කේ නැහැ එයා බුදු පියාණන් වහන්සේ දැකලා ශ්‍රාවක ඥානයට ගෝචර වෙන පරිත්‍යාගෝපා චක්‍රයෙන් සිද්ධ වෙන ආකාරය දේශනා කළා දේශනාව ශ්‍රවණය කරපුවාම ශ්‍රාවකීට ගෝචරයි මූල මූලික ගෝචර වීම සර්වත්‍ය සාත්‍යණීත ඒක අනික් අයට කාටවත් ලබන්න බෑ ඉතින් ඔකෙන් තේරුම් ගන්න ඕනේ උප්පත්තියක් ලැබෙන අවස්ථාව සිද්ධ වෙන ආකාරය ගතියක් නැහැ වේදෙන අනුපිළිවෙලක් තෝරන හැර ඒකයි වැඩි අනු ප්‍රීතිය සහ ප්‍රීති තර කියන දෙකක් තියෙනවා සුඛ සහ සුඛ තර මෙන්න මේ දෙකෙන් බුදුරජාණන් වහන්සේට පහළින්නේ ප්‍රීති තර සුඛ තර සාමාන්‍ය ලෝකයට පහළින්න ප්‍රීතිය අවිද්‍යාව සහගත එකක් වෙනවා ලෝකෙහා බැඳීමක් සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ ඒකෙන් තොර නිසා බුදුරජාණන් වහන්සේට ලෝකයට පහළවෙන්නේ රහාවේ ඒ ක්‍රමේ ප්‍රීතිය පහළ වෙන්නේ නැහැ හැබැයි මේ පහළ වෙන ප්‍රීතිය කියන ප්‍රීති තර සුඛේට සුඛ තර ඇදීන වෙනසක් තියෙනවද මෙන්න මේ දෙක තෝරා ගන්න ඕනේ ඔතෙන් දීක විග්‍රහ කර ගන්නට පුළුවන් සුඛ කියන්නේ මොකද්ද ආමිෂ සුඛේ නිර්ආමිෂ සුඛේ සුඛිත තර සුඛේ ඔය තුන සුඛිත තර සුඛේ කියන්නේ නිදහස් උණු බව දන්නවා ඒක විඳින එකකුත් නෙමෙයි පෙර දුකක් තිබුණා ඒක දැන් නෑ ඒක නිදහස් වුණා ඒ නිදහස් වීම සුඛය බව දන්නවා නිදහස් වුණ බව මතක් වෙනකොට ඇතින හැඟීමක් හැබැයි ඒක චෛතසික සම්බන්ධයක් නෑ. අන්න ඒකයි වෙනස. සංසිද්ධීම් සුවේ කිව්වේ අන්න ඒක. සංසිද්ධීම් සුවෙන් යුතුව ගන්නා වූ ප්‍රීතිතර සුගේ බුදුරණන් හතර තියෙනවා. අනිකාර දිනා පැවැත්ම තුළ මම හතර පහෙන් නිදහස්නේ. දැන් කොච්චර මට ආයි හතර පහයක් නෑ. ඒර හතරක් තියෙනවා. ඒ නිසා අපිට කරදර නැතු සුභතිය ඉන්න පුළුවන්. අන්න සුවේ නේ හැදෙන්නේ.
දැන්
බුදුහාමුදුරුවෝ විද්‍යත්‍ය ලබාවගත් අවස්ථාවේ කළ ප්‍රීතිය අයිති වෙන්නේ නැහැ නේද? නෑ ඒකට මේකයි අයිති වෙන්නේ නැහැ. මේ ක්‍රමෙම අයිති නව සුඛිත තර කියන කෙනෙක් වැටෙන්නේ. ප්‍රීති තර. ඒ සුභ පහම පස්වනා ප්‍රීතිය ප්‍රීති තර සුඛය කියන එකටයි වැටෙන්නේ. බුද්ධත්වයටපත් වුණම දැන් ලෝකයා සතුටු වෙන්නේ. පැවැත්මේ යමක් ලැබුණා. අරිහතුන් වහන්සේ සතුටු වෙන්නේ. පැවැත්ම සාසිදුනහ. දැන් මේක ලොකු වෙනසක්. පැවැත්මීමේ යම් කිසි තත්ත්වයක් වෙනස් වෙනවා බලාපොරොත්තු වෙන තත්ත්වයක් ලැබුණාම ඒකට සතුට වෙනවා ලෝකය. ඒ බඳු බලාපොරොත්තු එකක්වත් නැති කරපු අරිහතුන් වහන්සේද පැවැත්මේ යමක් ලැබීමෙන් ලබන යම් සතුටක් තිබුණා නම් එහෙම සතුටක් නැහැ. මේ බඳු දුක්ඛිත පැවැත්මේ නිදහස් වුණා නේද කියන සතුටක් තියෙනවා. අන්න ඒක ප්‍රීති තරසුකේ. ප්‍රීති තර ප්‍රීති තර අනේ බුදුරජාණන් වහන්සේට පහම පහළුනේ අනික් අයට පහළ වෙන පහ නෙමෙයි. අනික් අයට පස්වනා ප්‍රීතියෙන් පිනා යනවා කියන එක ඇති වෙන්නේ. ඉස්තර ඇති වෙච්ච දුක් කරදරයකින් නිදහස් වෙලා බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණාම ඇති වෙන්නා වූ අරම ආකාර පැවැතුම් මුල් කරගත පහ. ඒක අනික් අයගේ පස්වනා ප්‍රීතිය. ප්‍රීති චෛතසිකයේ ඒකේ තියෙනවා. මෙතෙක් කාලයක් විඳ දුක කෙලවරයි කියලා දැනගත්තා. අය යමක් ලබාගෙන නෙමෙයි ලබාගෙන තිබිච්ච මුලාව අත්හැරීමෙන් ලැබුව සැනසීම. අන්න ඒක තමයි ප්‍රීති තර කිව්වන්නේ ඒක. ඒ පහම ලැබෙන්නේ ඒකයි. දැන් ක්ෂණික ප්‍රීතිය කියන එක අපි දකිනවා මෙන්න මෙහෙම දෙයක්. තමන් යම් කිසි වැඩක් කරන මොහොතක් මොහොතක් පාසා හිතන කියන කරන හැම මොහොතකම තමන්ටම තේරෙනවා නා. කාගේ නිදහස් ද්වේෂයේ නිදහස් මෝහයේ නිදහස් මේ සිටිවිල්ල ක්‍රියාව කතාව කියලා. ඒ ඒ ක්ෂණ ක්ෂණයක් ගන්න නැගින්නාව ප්‍රීතියක් තියෙනවා. අන අත්තරීමේ සංසිධීමේ ලැබුණු ප්‍රීතිය. ක්ෂණික ප්‍රීතිය. ඒ කුද්දක ප්‍රීතිය කියලා කියන්නේ. යම්කිසි පහත්වන්නා වූ කුද්ද දේවල්. කු කියන වචනින් පෙන්නන්නේ පහත් දේවල්. ලෝකයේ උසස් හැයක සම්මත කරන්න බැරි දේවල්. මෙන්න මේ දේවල් උදුරා හැරීමට කියන කු උද්දක. පහත් දේවල් උදුරා හැරවු ප්‍රීතිය. නොදන්න කාලේ අවිද්‍යාවෙන් යුත් කාලේ මෙවදු පහත් දේවල් කළා. නමුත් මම අවිද්‍යාව දුරු කරගන්න නිසා අයබද පහත් දේවල් කිරීමේ මානසිකත්වයෙන් නිදහස් වුණා. අන්න ඒ ප්‍රීතිය දිනන අරිහතුන් වහන්සේ බුදුරන් වහන්සේ. ලෝක සත්‍යයද එහෙම නෙවෙයි. නින්දා කරන පහත් කරන දේවල් අහ කළා මම දැන් හොඳ ඒවා කරනවා. පහත්කම නිසා වටාව නින්දාපත් වෙන දැමරයක විදිහේ නෑට ඕතරේක පෙනී සිටිය හැකි. මෙන්න මේ ආකාරයෙන් හටගන්න ප්‍රීතිය සාමාන්‍ය ලෝකයේ ආරදී. ඉතින් සාමාන්‍ය ලෝකයේ ප්‍රීතිය පරණ ප්‍රීතිය කියලා තව එකක් තියෙනවා. එක පරණ ප්‍රීති කියලා පෙන්වන්නේ ඵලයක් අරගැනීම සඳහා සටන් කෙරුවා ප අරණ පරණ ඵලයක් සඳහා සටනක් නැද්ද ඒකෙන් හටගන්න ප්‍රීති ඒ කියන්නේ ලෝකයා යමක් ලබා ගැනීමෙන් සටන් කරනවා සටන් කරනවා උට ප්‍රීතියක් නැහැ දැනසුමක් නැහැ බුදුරජාණන් වහන්සේ ලැබූ ඵලයේද එහෙම සටන් කරලා ගන්න ඕනේ ඕනම කෙනෙකු නිදහසින් ප්‍රඥා ගෝචන ලැබියයි අත්තරීමේ නොවැරීමේ විදීමේ ඵලය
යම් සමහරවිට දැන්
කිසි කරුණක් ඉදිරිපත් වුණාම සමහර අවස්ථාවල සිනාසෙලා තමයි උත්තර දෙන්නේ. ඔව් සිනාසෙලා. උන්හාට සිනා දෙකක් තියෙනවා. හිත සිනාව, හිත සිනාව. හිත හිත, හිත විහිත, උපහිත, අපහිත කියලා. සිනා පහක් ලෝක සත්‍යයට බහර වෙනවා. මේ හිත හිනාව කියන්නේ තමා තුළම ඇති වුණා වූ චිත්ත ප්‍රහාදී තමාගේ විමුක්තිය මුල් කරගෙන. මේ විමුක්තිය නිසා මම සසර දුකෙන් නිදහස් වුණා. මෙන්න මෙන්න ඇති වෙනා චිත්ත ප්‍රහාදී නැගෙන පහපත් බව තමයි සිත හිනාව. ඉතින් ඒබඳු වන්නා වූ ඒබඳු චිත්ත ස්වභාවයේ අනිත් පුද්ගලයෙකු නිදහස් වුණා නම් ඊට සම්බන්ධ වුණා වූ අනුකූල පුද්ගලයාත් නිදහස් වුණා නම් තව කෙනෙක්ගේ ඒබඳු විමුක්තිය දැකලා ඇතින් චිත්ත ප්‍රහාදී. එතන හදිත හිනාව. බුදුරජාණන් වහන්සේ ඔයින් එහා හිනා නෑ. යම් කිසි පුද්ගලයෙක් විමුක්තිය කරා ළඟා වෙන මගපාද කියලා දැක්කකට කියලා දැනගත්තොත් අනේ සංසාර ගමනේ සතරපායි නිදහස් වුණා. මේ සත්‍යය අනිත්‍ය ප්‍රහාදයක් වෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන සතුට. යම් කිසි දුක්ඛිත සත්‍යෙ දිහා බලනකොට දැක්කොත් එහෙම. පාරමිතා පුරාගෙන ඉන්නේ කියලා කිකිලියක් වෙලා ඉන්නවා, ඊවියක් වෙලා ඉන්නවා, උරික් වෙලා ඉන්නවා. අනාගතය. දැන් මෙතන ගියා. අහවල් දවස වෙනකොට මේ පාරමිතා ඉතිර වෙයි සිද්ධ වෙන එක. මොකද ඉදාන ඉඳහ. එතකන් මෙතන මුට දුබේ.
දැන් ආනන්දහාර වහනානේ බුදුහාර
ඔව් hina පහළන්නේ මොකද කියලා
මොකද සිනාසුනේ
අන්න ඒකයි දැන් ඒ අවස්ථාවේ බලපහා පෙන්නවා අර ආරන්දේ ආරයන් ගිරියල පේනවා මේ පේනවා දෙවියෙක් නොවිච්ච බ්‍රාහ්මීයෙක් නොවිච්ච සක්විති රජ කෙනෙක් නොවිච්ච එකෙක්වත් උතර දැන් අපි මිදුලි පොතෙන් ඉඳ බලන්නකො ඒ බඳු අවිද්‍යාවගේ මිදිනෙන් දාලා ඉඳහත් උන එහෙනම් දෙවියෙක් කියලාවත් මිනිසෙක් කියලාවත් සක්විති රජ කරාත් මේ අවිද්‍යාව දුරු කරගන්න බැහැ අර මුලාවට පත්විච්ච ලෝක සත්‍ය අවිද්‍යාව වෙන නිසා තමයි දෙවියෙක් කියලා බ්‍රාහ්මීය කියලා ශක්තිදී හදගෙන යනවා හරකෙක් වෙලා යන්නේ. එහෙනම් අර ගිරි කියන්නේ මීහර තුනේ. එක ඔක ගිරි හැයන් කියනකොට ඒ ගිරි කොටස් දෙකක් ඉන්නේ අපිට කොහෙද කියලා හොයන්න මෙහේ. මීහර කට ගිරි කියනවා. ඒ වගේම අර කුඩා කළු භූමි జాතිය කියන කළු කටි වාගේ జాතිය උන්ට ගිරි කියනවා. ඉතින් දෙකේ කෝක දැකලා තුන පින්නේ මොකද? මේ ගිරි හැල දැකලා. විරාතිවිච්ච හින්දිය හැටි මේ සතර ගමනේ කොච්චර හොඳයි කියලා හොයාගෙන ගියා. හොඳ එකක් හම්බෙලා නැහැ නේද කියලා දැක්කා. අපි එවන් දෙයක් දැකලා නේද? අද විමුක්තිය ලැබි අපි කවදාවත් ඒ දෙන්නපත් වෙන තත් ඉක්මෙවා නේද කියලා. ඇතුණ ප්‍රහාදී නිසා තමයි හිනා පානි සිත හිනා. ඒ වගේම හසිත හිනා දෙක පහළ වුණා. යාරේ මාර්ගී ගමන් කරන පිරිසත් ඒකේ මිදුණා මාත් මිදුණා කියලා. අනික තමයි උපහාදිත. විහාතිත. විහාතිත හිනාව කියන එක අනිකායට පහළ වෙනවා. අරිහතුන් වහන්සේට නෑ. අනිකායේ වෙහෙතරපත් වෙනකොට සතුටුයි. කෙනෙක් වෙහෙතර සතුටු වෙනවා. කේ කල්ලිලක් දානවා බෑගෙන. ලෙස වැඩිලා වැඩි නේද දැක උඩ පෙරපැන ඉනහය. උඩ වෙහෙසක්. විජේ සීක හැටි කියලා උඹ අනුරාමේ වැඩි නැතුව වෙන්නේ කියලා එයා මේ මා වේදී දකලනවා. හකුල ඇදෙන අත ගන්න. වෙහෙස වෙලා. අනිකාර ඉනහය. අන්න ඒ જાතිය හිනාවටයි විහසිත කියන්නේ. දැන් ඔබේ ඔකට මේ අටුවා වල විග්‍රහ කරන්න. හිනා වෙනවා යන්දන් දත් පෙන්නන ගානට හිනා වෙනවා තොල් හිත හිනා ගියාම තොල් යන්තම් පැහැපත් කරන්නේ මූණ හිනාවක් පෙන්න ගන්න. එතකොට හදිත හිනාව කියන්නේ දත් පෙන්නන ගානට වෙන හිනාව. විහාරිත හිනාව කියන්නේ කොක්කන දාලා කරන හිනාව. උපහාසිත කියන්නේ උඩ පෙර පෙර කරන හිනාව, බඩත් අල්ලගෙන බෙල්ලි බෙල්ලි මැරෙන්න බැරුව කරන හිනාව තමයි අපහාසිත කියන්නේ. මෙහෙ જાතිය හිනාව පහකින් විග්‍රහ වෙනවා. නමුත් ඔතන නිරුක්තියට අනුව බැලුවොත් එහෙම ඔගේ හිනාව පහ වුනේ නෙමෙයි. ඔය hina bahayen ඔය විහෙදි anu විහෙදට පත් කරලා hina වෙන ගති ලක්ෂණයක් තියෙනවා. කාට හරි කරදරයක් වෙනවා සතුට වෙන මානසිකත්වයේ තියෙන නිසා. දැන් මේක හොද එකක් නම් නෙමෙයි. ඔයිට වඩා පුදජනයාට hina දුලක් තියෙන තව දෙකක්. අනිත් දෙක. anu upahaseya anuට උපහාස කරනවා. උපහාසයට පත් කරනවා. එක එක කෙනෙක්ලා කිය කිය වෙච්ච අඩුපාඩුවක් හොයාගෙන ඕක කිය කිය ඇද බලතු කිය කිය උපහාසයට පත් කරමින් සතුට වෙනවා. අන්න ඒක උපහාස කරන. ඒ වගේම අපහාස කරනවා. මොන ඉදිරියටම බයිනවා. නිඳා කරනවා. පෙරදම ඇකිල්ලා ඉන්නකොට තමන් දිනනවා. තමන් සතුටක් තියෙනවා. මෙන්න ඒක අපහාසිත හිනා. මෙන්න මේ වගේ මේ hina පහක තියෙන උත්මේට. ඉතින් සෙන්දික පීති, කුද්දක පීති, ඔකාන්තික පීති අනිත් ඒවා. ඔව්. ඉතින් කවුද කියලා ඉන්නවා. උද්වේගය නේනවා. ඒ කියන්නේ විශාල වශයෙන් මේ බඳු මේසක් දරලා මේ බඳු මහන්සියක් දරලා මම මෙතන ජයකතේ මෙන්න මේ බඳු රස බලේ වීරියකින් අන්න එකකින් ඇදින් සතුට උසාහය අත්හැරියේ නැහැ විහිද අත්හැරියේ නැහැ වීරිය අත්හැරියේ නැහැ නොබසු බලේ වීරිය කටින් කරා මම මෙතෙන්ට ආවා සාක්ෂේ කළා දේශක්ෂේ කළා මොහක්ෂේ කළා අන්න එක තමයි ඒකේ තත්ත්වය ඒවර මේ දවිශරික පීති කුද්දක පීති ඔක්කාන්තික පීති පරණ පීති ඔගෙන කිව්වා පහ හැබැයි ඔක අනුපිළිවෙල ගත්තාම ලස්සනට අනුපිළිවෙල විග්‍රහ කරලා හැකියි ඉතින් ඒතකොට අපි ඒකත් මේ විලම් පිටරතු ගමු පොව ගාව තවත් එක ප්‍රශ්නයක් තියෙනවා මේ විඥාණය විඥාන ශක්තියක් වන අතර එයින් අභ්‍යන්තර නාම රූප සහ බාහිර නාම රූප හැදින විදිය විස්තර කරන්න කියලා ඉල්ලීමක් කරනවා වැඩගත් මේ ටික විඥාන පත්‍ය නාම රූපං කියන දෙන නාම රූපයෝ නාම රූප සම සම්බන්ධයක් ඔව් ඔව් නාම රූප වල
අභ්‍යන්තර
නාම අභ්‍යන්තර නාම රූප බාහිර නාම රූප දෙකේදී සතර මහා භූත සහ සතර මහා භූතයෙන් හටගත් බාහිර දේවල් හටගන්නකොට ඒවැයි නම්මිතාවයට අනුකූලව හැඩගැහිලා තියෙන රූප බාහිර නාම රූප දැන් හැඩතලය සකස් කරලා තියෙනවා සත්‍ය විදේතියකින් සතර මහා භූතයන්ගේ හැඩතලය දැන් අපි හිතමුකෝ මෙහෙම දියා දැන් ඉරිතිවරේ අභිඥා ලාභියෙකුට නිරුමලක් මවන්න හිතුණා එයාට නිරුමලක් මවන්න පුළුවන් භෞතිකමය ඉතලා මනසේ නිරුමලක් එනවා මනසට නිරුමලක ස්වරූපය එනවා ඒ දැන් ඉතරහා මේ නිරුමල තිය බලා මවන්න ඕනේ දෙන්න ඒ නිරුමල තියෙන ආකාරය මනසින් මවනවා එතන යාර පේනවා මනසට පේනවා එතන නිරුමල තියෙන ආකාරය. ඒක දැඩි කරනකොට චින්තද රූප ක්‍රියාත්මක වෙනකොට ඒක අවශ්‍ය කරන භෞතික රූප බාහිර ඒවා අර මේ රූපයන්ට අනුකූල රූප ඇදලා එන සාජාත ප්‍රත්‍ය ක්‍රමයක් තියෙනවා. ඒක බාහිරින් ඇදලා එනවා. ඒක චින්තජ වශයෙන් නිෂ්පාදනය කරු වේගෙන් චින්තද රූප නිබදවිලා. ඒ තුنين සුද්ධාස්තික පහළ වෙලා. අර ගණී භවන රූපයක් ඇති අර මල හැදෙනවා. බාහිර තියෙන දේ තුලින් අභ්‍යන්තර එකක් නිබදවා ගන්නවා මතකයක් ඇති කර ගන්නවා අභ්‍යන්තර මතක සටහන මුල් කරගෙන බාහිර අවස්ථාවක් ඇලි නිෂ්පාදනය කරනවා අන්න ඒතර මොකුත් නැහැ. අන්න ඒතර මොකද ඉන්නේ ඊට පෙර පෙර ඊට පෙර මේ විශ්වයේ ඊට පෙර තිබිච්ච කල් මේ කල්ප විනාශයෙන් ඉතිලා තිබුණ කල්පේ. ඒකෙදි ජීවත් වෙච්ච මානසික පරිසරයේ ඔහුගේ මනසේ තියෙනවා. නාම පොත්තන් නජීරති කිව්වේ ඒකයි. අන්න ඒකුරුත් ඇදලා එනවා ඊළාට අවිතතාවයේ බලන්න. ඒතර අභ්‍යන්තර නාම රූප තමයි නාම ගෝත්‍රවල තිබුණේ. ඒක අනුකූලව නිර්මාණය කළ භෞතික වශයෙන් නිෂ්පාදනය කරගත ඊට පස්සේ දෙවෙනි වතාවට. ඒතර බාහිර නාම රූප අනුකූලව නිබද වුණා. විඥානයේ මෙහෙමයි. බලාපොරොත්තුයි විඥානි බලාපොරොත්තු මානසිකත්වයයි විඥානි. ඒ බලාපොරොත්තු මානසිකත්වය නිසා ගොඩ නැගෙන්නේ විඥාන ශක්තිය. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. යම් කිසි ශක්තියක් ගොඩ නැගුවේ යමක් කරන්නද? ඒ ශක්තිය ඊට අනුකූලව නේද ක්‍රියාත්මක වෙන්නේ? දැන් භෞතිකමේ යමක් නම් අපිට පරිභෝගයට අවශ්‍ය වෙන්නේ. අපි ශක්තිය ගොඩ නැගුවේ භෞතිකමේ පරිභෝගයට අවශ්‍ය කරන මානසිකත්වයෙන්. එහෙනම් ගොඩ නැගිච්ච ශක්තිය භෞතිකමේ පරිභෝගයට අවශ්‍ය දෙයක් නිෂ්පාදනය කරන ශක්තිය. ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා කියන්නේ මානසික වශයෙන් පුද්ගලයා යම් කිසි දෙයක් අපි නිගමනය කරගත්තේ අවිද්‍යාව තෘෂ්ණාදිකෙන් බැහැගත්ත නිගමනයන් ගොඩ නැගීම. යමක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ භුක්ති විඳින්නනේ. නම් භුක්තිය බලාපොරොත්තු වෙන යමක් නිෂ්පාදනය කරනවා නම් යම් මානසිකත්වයකින් අන්නේ ගොඩනගාපු මානසිකත්වයේ තමයි ශක්තිය නිකිතේම අනුකූලව නිෂ්පාදනය කරපු ශක්තිය යමකට අනුකූල නම් ඒකෙන් ඒක නිෂ්පාදනය කරනවා මිස තව හේතුඵලයක් දෙන්නේ නැහැ. හේතුවල අනුකූලයි ඵලයේ ශක්තිය හේතුව ශක්තිය නිර්මාණක ප්‍රති හරගන්න විපාකයේ ඵලයේ ඒක ක්‍රියාත්මක ගොඩනැගුණේ ඵලයේ මේ හේතුවල අනුකූලයි ඵලයේ මේ ශක්තිය ගොඩනගනකොට අපි බලාපොරොත්තු වන යම ඒ දේ තමයි අපි ශක්තියද මේ ශක්තිය සකස් කළේ ඒ જાතිය ගොඩනගින්නේ. ශක්ති විවිධාකාරයි. එක ශක්තියකින් ගොඩනගන්නේ යමක් නිකුත් කරලා නැහැ. ඒකින් ඒව ගොඩනගිනවා අපි සා. ඒක අතරමඟ කාටවත් පරිවර්තන කරන්න බෑ. වෙනෙහිකට. ඒ ශක්ති ගොඩනගුවේ යම් විදිහකට ගොඩනගුම් ශක්ති ක්‍රියාත්මකින් මේ විදිහට. දකුණු පැත්තට ගලක් ගහන්න ඉල ගලක් ඇහුවොත් ඒ ගල ශක්තියන්නේ දකුණු පැත්තට යන්නේ. අතින් ඉලිහුණා. එතන බල යන ගල යන්නේ දකුණු පැත්තට. මොකද ශක්තිය ගැප් කරේ දකුණු පැත්තට යන්න. වම් පැත්තට යන ගලක් ඇහුවා. ඒකේ වම් පැත්තට යන්නේ ශක්තිය නිකුත් කළේ. ඔය ආදිවාසී තමන් යම් දිශාවකට නම් ඒ ගල ගැහුවේ. ඒ දිශාවට ගල ගහනවා ගලේ ඒ දිශාවට යනවා. හැබැයි කොයි දස දිශාවටම ගල් ගැහුවා නම් දස දිශාවට උතුරට ගහපු ගල දකුණු දිශාවට යන්නේ. හැබැයි මේ ගල් ඔක්කොම දිශාවෙන් දිශාවට ගිහින් අඩි 3ක් විතර තියෙන තමන්ගේ තමාවට තියෙන පරිසරයේ අත දිග පරිසරයෙන් ඈත හරිය කිසිම සම්බන්ධයක් නැති. මනසින්මනේ හදන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝසිතා මනෝමය. මේ ඔක මනසේට මනසින්ම කරපුවා. එනම් ජාග්‍යපත් වල මුල මනසමයි. ඉතින් ඒ නිසා තමයි කිව්ව පරිත්‍යාගමපාදයේ හතර ආකාරයේ රූපය ගොඩ ගන්නවා. අනේ තමයි මේ කාරණේ. පරිත්‍යාගමපාදයේ අවිද්‍යාපත්‍ය දැන් ඉතින්ලා අපි නෝ අවිද්‍යාපත්‍ය රූපය ගොඩ නැගුණා කියලා එකක්. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාමං නාමපත්‍ය චත්තායතනං චත්තායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හා උපාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති. ඔන්න ඉතලම මනසේ උඩ නගපු එක. සලායතනය පොතර තිබුණේ. චත්තායතනය කියන්නේ හයවෙනි මන ආයතනය. නාම රූපත්‍ය සලායතනම් කියන එක වෙනවා නාම රූපත්‍ය චත්තායතනයි කියනවා. අන්න ඒතොර දැන් ඔතනින් හිද උනේ. ওই චිත්තක්ෂණය ගොඩ නැගෙනකොට. චිත්තක්ෂණය සම්පූර්ණ වෙන්න උනේ සුද්ධාස්තක සැරේ චිත්තද රූපය ගොඩ නැගෙන්න. සුද්ධාස්තකේ සම්පූර්ණ වෙන්න ඕනේ. එතන මේ සුද්ධාස්තකය සම්පූර්ණ වෙන්නද අර චිත්තක්ෂණය තුළ උත්පාද කිති කියන අවස්ථාව සම්පූර්ණ වෙන්න ඕන. උත්පාද පටන් ගැනීමේදී ඔන්නේ පළවෙනි පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුළ උත්පාද අවස්ථාව සම්පූර්ණ වෙනවා. චිත්තක්ෂණයේ උත්පාද කිති වගවල උත්පාද අවස්ථාව. ඔන්න ඔකට කියන ලාභාල ආරම්භක අවස්ථාව. ඕක මනසේ. තා චිත්තජ රූපේ නිපදවිලා නැහැ. ඔන්න ඊට පස්සේ ලාභාල අවස්ථාව ගියහම ඊළඟ අවස්ථාව උදා වෙනවා. දැන් ජාතිපත්‍ය ජරා මරණන් කිව්වේ අවස්ථා මරණය. ලාභාල අවස්ථාව ඉවරයි. හැබැයි චිත්තක්ෂණේ නිසා ගොඩනගන්නේ චිත්ත රූපය ගොඩනගන්න ආරම්භ කරපුවේ දැන් ගොඩ නැගින එක තව යනවා. පිටි අවස්ථාව ඉවර වෙනකම්. අන්න දෙවෙනි චක්‍රය පටන් ගන්නවා ඊළඟට. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාමං නාම පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංඛා සංඛා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති යන් නිපදෙයි ජාති පත්‍ය ජරා මරණ මධ්‍යම අවස්ථාවක් නිස්පාදිනේ කරලා මධ්‍යම අවස්ථාවක් ඉවරයි තුන්වෙනි අවස්ථාව පරිත්‍යම පාදී ආජිත් ත්‍ක්කේ පටන් ගන්නවා ඊළඟට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සත්‍යයන් තවත් මන ආයතනේ මිසක් තව කියන්නේ නැහැ හැබැයි චත්තාගර පත්‍ය වාස වාස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ඒකත් නිපදිවා ජාති පත්‍ය ජරා මරණ යවස්තාවත් ඉවරයි අන්න දැන් සුද්ධාස්තකේ නිස්පාදනය කරන චිත්තද රූපයක් වශයෙන් ප්‍රබල අවස්ථාව පරිත්‍යම්පාදී තිති අවස්ථාවේ භංග වේදී කියන නිස්පාදනය පටන් ගන්නවා අවිද්‍යා පත්‍ය සංඛාර අලංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සරායතන අන්න සරායතනින් ගැලපෙන ආයතනීට ආව චක් ආයතනින්ට හෝ රූප ආයතන රූප රූපයක් ඔය ආදි වශයෙන් අවසකෙන සුද්ධාස්තකේ දැන් සම්පූර්ණයි තරාකර පත්‍ය පස්ව පස්ව පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ අනේ ඉතින් ජරා මරණය මොකද චිත්ත දවස්තාවේ කෙලවර වීම දැන් චිත්තක්නේ උපාදිතී භංග වෙනකොට චිත්තද රූපේ චිත්තද කියන අවස්ථාව ඉවරයි හිතෙන් ජනිත කරන අවස්ථාව සම්පූර්ණයි දැන් ඒක නිදා ඒක මුතුජ රූප ඉරිතු විපර්යාසයට වැටුණා මෙන්න මේ චිත්තද රූපේ ගොඩනගෙන වෙලාවේදී චිත්තයෙන් ආරම්භ කරලා බලවත් කරලා ද්‍රව්‍යමය සුද්ධාස්තකයක් නැත්නම් පරමාණුක බවටපත් කරලා නිදහස් වෙනවත් එකලම චිත්ත අවස්ථාවෙන් ගොඩනැගෙද්දී සම්පූර්ණ කළා ඒක ශක්තිවල වෙනවා. මෙන්න මේ කැවු ශක්තිය අන්තකල්ප 20ක් මේක තැන්පත් වෙනවා. මේ රූපේ ජීවත් කරවන්න පුළුවන් කවර තියෙන ශක්තියද අන්තකල්ප 20ක්. ඊට අවිතේ නිකුත් කරපු කිරණ තමයි කවදාහරි මේ ලෝකේ ද්‍රව්‍යවස්තු හදන්නේ. ද්‍රව්‍යවස්තුව බිඳගෙන බිඳගෙන ගිහලා කවදාහරි යම් කෙනෙක් ඕක බැලුවොත් එහෙම. ඕක බිඳින්නේ නැහැ. බිඳින උපකරණ ඒසය යාමක තියෙන යාර විදිහේ උපකරණ නැති නිසා මේක හටගත්ත මේ කාල සීමා කාලවක වන්දගෙන මානසිකත්වයකුත් නැති නිසා ද්‍රව්‍යමයකින් බිඳින්න බැයි නම් එයා නිගමනය කරනවා මේක සදාතනිකයි මොනවා බිඳින්න බෑ කියලා. අන්න ඒකච්ච සාස්වතවාදී කියන වාදීට වැටලා ඉතින් 72ක් මිත්‍යාවාදී මෙහෙර වැටෙනයි බුද්ධලයා. එයාගේ තීරණේ ඇත්ත වාගේ පේනවා. බැලුවොත් ඕර පරික්ෂණය කළා ඇත්ත. මොකද මහා අන්තකල්ප විශ්යනක බිඳෙන්නේ නැති එක. බිඳෙන්නේ ද්‍රව්‍යත්වයක් නැත්නම් ගැපිලා තියෙන ශක්තිය ටිකක් පවත් ගන්න දෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. පරිසම්බාධක හතර ක්‍රියාත්මක වෙන්නේ උත්පාද කිසි වංගතියව යතෝ ඔය අවස්ථාවේ ඒ කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ සම්මත තුලින් බලනකොට අන්තිම කුඩා සම්මතේ ඔතන පටන්ගෙන සියලු සම්මතයක්ම ගොඩ නැගිනකොට ඔය පරිච්ඡසමපාචක කර හතර අඩුව තමයි සම්මතිය සම්පූර්ණ වෙන්නේ ඒක හරි ඒ කියන්නේ කුඩාම සම්මතේ ඒකකේ ඉඳලා කුඩා අවස්ථාවේ තියලා මධ්‍යම අවස්ථාවක් මධ්‍යම අවස්ථාවේ තියලා මහා අවස්ථාවක් මෙහෙමනේ ලෝකෙ හැදෙන්නේ ඉදා කුඩා අවස්ථා ගොඩාක් එකතු වෙලා ඊළඟ මට්ටමේ අවස්ථාවක්. එවන්දු අවස්ථා ගොඩාක් එකතු වෙලා ඊළඟ ලොකු අවස්ථාවක්. එවන්දු ලොකු වල එකතු වෙලා ඊළඟ ලොකු අවස්ථාවක්. ඔය ක්‍රමිතයි ලෝක නිර්මාණය වෙන්නේ හැම දෙයක්ම. ඉතින් අවස්ථාවෙන් අවස්ථාව නිර්මාණය වෙච්ච එක අපි සම්මත කරන ගන්න සම්මතියක් තියෙනවා. මේක ඉදාම කුඩා දෙයක තිබු සම්මතිය තමයි චිත්තක්ෂණය. ඒ තමයි ඉදාම තත්පරයක් කෝටි ලක්ෂයෙන් බෙදුවා බෙදුවහම. පංගුවක් තරම් ප්‍රමාණයක් කියලා උපමා කරන්නේ. මේ තරම් කාල මාත්‍රයක් මේ තුල තියෙනවා. මේ තමයි ලෝකයේ ඊටාම කුඩා සම්මතය. ඔය ඊටාම කුඩා සම්මතයේ කොට නැගින්නා. ඔය පටිච්ච සම්පදායක් හතර යනවා. ඔතන පටන්ගෙන ඊළඟ සම්මත තියෙනවා. ඒ සම්මතයේ කොට නැගියා නම් ඒ සම්මතය තුළ විපරණාමී ක්‍රියාත්මක වෙලා ඒ සම්මතයෙන් කතා කරන්න බැරිද බිඳ යනවා නම්. ඒ අතර තුරත් ආයේ පටිච්ච සම්පදායක් හතර කරවගෙන වැඩ කරනවා. හතර ආකාරයේ පටිච්ච සම්පදායක් හතර හතර ආකාරය ඒ වගේම ස්වභාව හතරකින් යුක්ත. කොට නැගින අවස්ථා හතර තමයි කොට නැගියේ.
චිත්ත
නෙමෙයි ආවොත් භූමිස්ථාන කරන්නේ මනෝ දැන් ඒකෙන් මෙහෙමයි මනෝ කියන මත්‍රම මේ අර අවස්ථාව තුලම දැන් චිත්ත වලින් පටන් ගන්නකොට චිත්ත වශයෙන් තියෙන විදිහක් නෑ අවිද්‍යාවෙන් කහට ගන්නවා අර දැනෙන පෙනෙන ස්වභාවයේ අනිත් චෛතසිකයන් වලින් ඔපණං වල ගන්නවා ඒතර මනෝ මානසං හදයන් පන්දලා මනෝ මන ආයතන මනීන්ද්‍රියන් විඥාන කීතරම ඩග්ගා හදලා ඉවරයි චිත්තක්ෂණේ විඥානක්ෂණිය කරනවා අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා පුද්ගලයාද අර මොහොත තුර අර ක්‍රියාත්මක වෙන සිද්ධිය තුලදී ඔය චිත්තක්ෂණේ විඥාන පාඩපත් කරනවා අර පටන් ගන්නකොට අර ඉස්සර චත්තායතන කියලා පටන් ගත්තේ සලායතන කියන දේ නෙවෙයි පොත ඒ රූපේ සකස් කරනකොට විඥානයත් හැදිලා අන්නේ උපාද අවස්ථාවේ චිත්ත වලින් පටන් ගත්තා ඒක තමයි උපංහිද පිරිසිදු කිය ඔන්න හොකටයි උපංහිද ප්‍රබාස් කරයි කියන්නේ උපංහිද උපං හැදෙන්නේ නැහැ උපාද අවස්ථාව ප්‍රබාස් කරයි හැබැයි උපාද අවස්ථාව අවිද්‍යාව පුද්ගලයාට ඉතියේ පවත්තර තීත්‍ය අවස්ථාවේ ගන්න බෑ අවිද්‍යාවට කිලි කරනවා ඊළඟ තීත්‍ය අවස්ථාවේ වර්ග වෙනුවෙන් විඥාන කරලා ඉවරයි. එහෙනම් අපිට හැමදේම විඥානක්ෂණ පහළ වෙනවා විතර. චිත්තක්ෂණ පහළ වෙනවා කියලා කිව්වද? පුරුතඥයන්ට විඥානක්ෂණ පහළ වෙන්නේ. පහළ වෙන්නේ ආරම්භයේ චිත්තක්ෂණ.
සාතන
වාදේ තමයි මේ අර අරිහතුන් වහන්සේ කියාරපස්සේ අර කියන ප්‍රබස්තර ස්වභාවයෙන් පවතිනවා. අර විදිහේ පහළ වෙන්නේ.
විඥානක්ෂණ
පහළ වෙන්නේ නැහැ. විඥාන ආරක්ෂණ ඉන්නේ. ඒක විඥාන නිරෝධයයි.
මනෝ කියන දේ රෝගී හට ගන්න මූලධර්ම මුලාලි.
ඔව්.
එතන මේ පු탁 ජනමනසෙ නෙමෙයි. අර කියන විදිහ මනෝ
නෑ පැවැත්මේ බලාපොරොත්තුව තියෙන තාකල්. මන ඕබරනවා. මැනගත්තේ අපසි ඕංකාරයේවත් ආරම්භ කරනවා. මැනගත් එක විදැහැවි යන මනෝ බින්දන. හරිහත් වෙන්නේ. මාන ඉවරන. ඕ කරන්නේ නෑ. විපාකයක එනවා. විපාකේ නෑ දිවි යන්නා විතර සංකාරවල තමයි මනෝ කරන්නේ. මනෝ කරන ගන්නේ නෑ. අන්‍ය පුද්ගලයාගේ මනෝ කරන්නේ හේතුව විපාක වශයෙන්ම නැගුවා. විපාක වශයෙන්ම ගොඩනගලා ඉතින් තවරන් දෙනවා. එහෙනම් අනිෂ්ඨ අරමුණක් වශයෙන් තමයි රාග දේස මොහ අරමුණක් වශයෙන් තමයි පුද්ගලයාට ඉන්නේ අරක. විපාක හිතේන කොට. ඒකට අවශ්‍ය කරන විදිහ. ඒකෙන් ගොඩනගලා දුන්න නිසා. රාග දේස මොහ ඒක ගොඩනගන්නේ ඒකේ විපාකේ තියෙනවා. රාගින් හටගත්ත විපාකේ. ඒක තමයි වෙන්නේ. අර ගැඹුරු ප්‍රශ්නේ වල මේ. හතර වර්ගයක ඥාතීන් යන්න කෙටියෙන් හදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. හතර වර්ගය කියලා කියන්නේ මව් සහ පියා කියන මේ දෙන්නගේ. මවගේ මව්පියෝයි පියාගේ මව්පියෝයි. මවගේ මව් පාර්ශවයයි පිය පාර්ශවයයි. පියාගේ මව් පාර්ශවයයි පිය පාර්ශවයයි. ඔය ටිකේ ඉන්නේ ඥාති පරිවර තමයි හතර වර්ගයේ ඥාති. දැන් අපිට මවෙක් ඉන්නවා පියෙක් ඉන්නවා. මවටත් මවෙක් ඉන්නවා පියෙක් ඉන්නවා පියාටත් මවෙක් ඉන්නවා පියෙක් ඉන්නවා. ඒ පියාගේ මවගේ පාර්ශවයේ සහ පියාගේ පාර්ශවයේ. ඔය එක පරපුර. මවගේ මව් පාර්ශවයේ එක පරපුර, මවගේ පිය පාර්ශවයේ අනිත් පරපුර. වර්ග හතර කිව්වේ ඒකයි. දැන් මේ ප්‍රඥාවක් මෙහෙම එකක් අහනවා මේ හැමදාම මේ ප්‍රශ්නෙන් එනවා. අලුතින් භාවනා කිරීමට පටන් ගන්න කෙනෙකු මුලින්ම භාවනා පටන් ගත යුත්තේ කෙසේද? දැන් මේකෙදි අත්වාදී මට දැන් දැනගන්නත් ඕනකම තියෙන්නේ කොහොම හරි මේ ඉස්සෙල්ලා ආපු කෙනෙක්ද මේ ප්‍රශ්නේ අහන්නේ නැත්නම් අලුතෙන්ම ආපු කෙනෙක්ද කියන එක. මොකද බොහෝ කෙනා මේ ඒ ප්‍රශ්නේම යලි යලි තහනවා යලි යලි තහනවා අලුතෙන් පටන් ගන්නේ කොහොමද? ඉතින් මොකද වෙලා තියෙන්නේ අත්වාදී එහෙම වුණා. මම මේක හැමදාම ඉතින් අලුතෙන් පටන් ගන්න මෙහෙමයි කියලා කියනවා එක වෙලෙකුත් නෑ කාලෙත් යනවා. දැන් අලුතෙන් භාවනා දැන් ඔබ තමයි මුළු ධර්මයම විග්‍රහ වෙන්න ඕනේ මේ අලුතෙන් භාවනා ගැන කියනකොට. අලුතෙන් භාවනාව පටන් ගන්න කියන අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. යමක් අපි පටන් ගන්න අපිට ඕන හිතන්නේ. ඒකේ ප්‍රතිඵලයක් අපිට අවශ්‍ය වෙනවා. දැන් මම මොකටද භාවනා කරන්නේ මොනවා කරගන්නද? ඒක අපිට වැටහිලා තියෙන්න ඕනේ. දැන් ගුරුවරයෙක් කිස්කෝලේ ගන්නනකොට පුංචි ළමයි එක ලෙවල් එක නම් අර පුංචි ගෑල් ළමයි හාරියක් එහෙම ඇඳගෙන පොට්ටියක් එහෙම වරින් ගුරුවරිය ඉන්නවා. තාත්තගේ මේ මේකක් ඇඳගෙන හරි කමක් නැහැ. බුදත් අර පොඩි එකා ගුරුවරයා වෙනවා. දැන් දෙන්නත් උගන්නන්න යනවා. ඒ මොනවා පැන්සල් කියලා හිටාර ගන්නවා කෝටු ගෑල් ටික. කල් ගෑල් ලා කියලා ගල් ගෑල්යක් එහෙම වරින් අනිකාරේ උගන්නවා හොකරම තියෙන පොඩි උන්. දැන් මේ જાතියේ මේ භාවනා කිරීම කියන එකදී ඔය පුංචි ළමයි අර හෙල්ලම් කරන්න ගියා වගේ. අදත් භාවනා හැල්ලා කොහොමද තියෙනවා? භාවනාව හරිනද අපිත් භාවනා කරමු. ඔන්නෝම බැහැගත් නිගමනයක් තියෙනවා. දැන් මෙතෙන්දි අපි දැනගන්නේ මේ භාවනාව කියන එකට පටන් ගන්නද? මේකේ අවශ්‍ය වශයෙන් මේ භාවනාව කියන්නේ මොකද්ද? මට මොකටද මේක අවශ්‍ය කියන එක තමයි වැටහිලා තියෙන්න ඕන. මේ අවස්ථාව තේරෙන්න ඕනේ අපි ඉස්සෙල්ලා. දැන් අපිද මොකද කුංචි ළමයි. ඉහළ පන්තියක ළමයිගේ පොතක් පරිහරණය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ළමයා ලියන්නේ කරන්නේ මොකද බලපුවාම පුංචි අර මොන්ටිසෝරි කියන පන්තියට අවශ්‍ය කරන ලදරු පාසලට අවශ්‍ය කරන දේකින් පරිහරණය කරන බණ්ඩය යට ඕනේ. ඒ වුණාට පුංචි ළමයා ලොකු වෙන එක පොතක් හම්බුනොත් හරි ආසයි ඒකත් තියාගන්න. ඒකත් පෙරල පෙරල බලන කැමති. ඒ ළමයා දෙහල් පෙරලනවා මෙහාට වෙනවා ලොකු අය ගාව මේ කියවනවා කියවන්න හදනවා. ඔහු බලනවා. නමුත් එයාගේ විශේෂ අදාළ පොත එයාට තියෙන්නේ. ඊට එහා පැත්තට බලන්න කැමති වුණාට බලා ගන්න බෑ. ඒක ඇසුරු කරන්න කියන්නේ ඒකෙන් පරිවෝ කරන්න බෑ. මොකද ඒ දත්තිය නැති නිසා. මෙන්න මේ වගේ මුගෙදිනින් මේ භාවනා හැල්ලකින් හැමදෙනම භාවනාවක් කරන්න යනවා. මේ භාවනා කරනවා කියන්නේ මොකද්ද මොකටද කියලා එකක් දකින්න ඕනේ. භාවනාවකින් කරන්න තියෙන්නේ ඇලීමයි ගැටීමයි දුරු කරන්න. යම් කිසි දෙයකට ඇලුම් කරනවා. ඇලුම් කරන එක ඉවත් කරගන්න ඕනේ කිදී. මට ඇලුම් ඉවත් කරගන්න ඕනේ. මොකක් නිසාද? ඒ ඇලීම නිසා ඇති වෙන කරදරේ මම මිදෙන්න ඕනේ. මට මේ ගැටෙන මානසිකත්වය ඉවත් කරගන්න ඕනේ. මොකද මේ ගැටෙන මානසිකත්වය මහා ගින්නක් 1000ක්. ඇලෙන එක ආදීන වශයෙන් ඇලෙන එක එපාවිච්ච දෙයක් හැටියට වැටහිච්ච කෙනෙක්. ගැටෙන එකත් ගමන්ට මහා කනතුරු කරන මහා නරක දෙයක් හැටියට වැටහිච්ච කෙනෙක්. ඕනේ. අනේ මට ඇලීම එපා ගැටීම එපා කියන දෙන්න බහින්න. දැන් කවුරු හරි එක පාන්නේ කර මොනවා හරි කුංචි අවුලකද තමන්න බැන්නා කියලා හරි හඬු වෙන්නේ එහෙ පටන් ගත්තහම ගැටි ගැටි ඉන්න කැමතිද ගැටෙන්න එපා කිව්වොත් එහෙම මොකද කියන්නේ හඬු වෙනද නිකන් ඉන්නවම පැත්ත වෙලා තාලේ මරවා කියලා මම දන්නේ නැහැ ඊයර පටන් ගන්නවා තාද එයාටත් බැනලා කිව්ව එක නාද බැනලා පටන් ගන්නවා ගැටීම ප්‍රිය කරලා දැන් ගැටීම ප්‍රිය කරන තාකල් ඔහුට අනේ මට ගැටෙන්න එපා වෙන මාර්ගය ඕන කියන එක ඉනවද අදහස අනේ මට කවුරුවත් ගහලා ගියාට පස්සේ මූණට ගෙල ගහලා ගියාට පස්සේ හිනහ වෙලා ඉඳ පුළුවන් නම් එහෙම ක්‍රමයක් කොච්චර හොඳද ඔන්න ඔය අදහස ආවම න්යාය ගැටීමෙන් අහගෙන භාවනාවට දුරුස්ස අනේ මේ ඇලීමට හේතු වෙන වස්තු රං කන්දක් රිදී කන්දක් මතුවෙලා ආව මට කිසිම බලාපොරොත්තුවක් නැති මානසිකත්වයක් එනනම් කොච්චර හොඳද ඔය අදහස ආවම යාම කිරුද ඇලීමෙන් අහකීමේ භාවනාව කරන්න දුරුස්ස ඒක සුසුසුක එනම් පළවෙනි සුසුකම එන්න ඕනේ. මුලාවටපත් වෙලා මේ ලෝකේ ඒ දැන් හඟන ඒ දැන් ඇලි ගැලි වාසය කරන. මානසිකත්වයෙන් නිදහස් වෙලා. ඒ නිදහසක් තියනවා නම් කොච්චර හොඳද? මෙන්න මේ ඇලීමේ ගැටීමේ මුලාවෙන් ඉවත් වීමේ සැනසුම තීරුම් ගත්ත කෙනෙක්. තීරුම් ගත්තට පස්සේ තේරෙනවා. අනේ වල ඒකට අවශ්‍ය මාර්ගය යෝනි කියලා. කවුරු හරි බයිනෝට පුළුවන් තරම් යාහ ගන්න hina වෙලා සන්තෝෂයෙන් ඉන්න. කැමති නෑ වයින් බැනුමට බැනුම් ගහගෙන එකින් එක හිත රිදවන්නේ කැමති නෑ අන්න ආර්ය භාවනාවකට භාවනාමේ මේ පහතබ්බගේ දර්ශනයේ පහතබ්බ භාවනායේ පහතබ්බ භාවනාවෙන් පහකලිත පහ කරන්න අන්නේ මානසිකත්වයේ ගොඩ නැගිලා ඉන්න ඕනේ අන්නේ මානසිකත්වයේ ගොඩ නැගෙන දර්ශනයේ පහතබ්බ කියන දර්ශනය ඇති වුණාට පස්සේ යථා දර්ශනය ලැබුණාට පස්සේ ඇලීමේ තිබෙනා වූ ආදීන ගැටීමේ තිබෙන ආදීන මූලික දර්ශනේ දැක්කගෙන අර තමයි ආදීනව සහිත යමක් ඇත්නම් මිදෙන්න ඕන කියලා හැඟින්නේ. ගැටීම ආදීනව සහිතය කියලා වැටහිච්ච කෙනෙකුට ගැටීමෙන් මිදින්න ඕන කියලා අදහසක් තියෙනවා. ඇලීම එක ආදීනව සහිතයි කියලා වැටහිච්ච කෙනෙකුට තමයි ඇලීමෙන් මිදීම ආනිසංසය කියලා වැටහිච්ච කෙනෙකුට තමයි ඇලීමෙන් මිදෙන්න ක්‍රමයක් ඕන කියලා අදහස තියෙනවා. එන ඇලීමෙන් මිදෙන්න ගැටීමෙන් මිදෙන්න මට ඕනෑ කියන අදහස ආපු කෙනාට මෙන්න ඒකට තියෙන භාවනාව කියලා ගන්න ධර්ම මාර්ගයේ වෙන්නකොට පෙන්නන්නේ මොකක්ද? ඇලෙන එකේ ඇලෙන්න එපා, ගැටෙන එකේ ගැටෙන්න එපා පුළුවන් නම් කරගන්න. දැන් මොකද්ද වෙන්නේ? ඇලෙන එකේ එනවා. ඇලෙන එකේ ඇලින්දා හිත තියෙන්නේ. එයා තාත්තේ හිත විහිලාදී තව එදෙන. මට ඇලෙන එකේ එපා වෙන්න බාහිර කියා කියන්නේ. මේ ඇලෙන්න දුවින්න වාදිනව දැකලා. ඒක තමයි වරදන්න ඕනේ. ඇලෙන එකේ ඇලෙන්න දුවින්න පුරුදු වෙන්න. ගැටෙන එකේ ගැටෙන්න දුවින්න පුරුදු වෙන්න. තුවාල බෙහෙත් දාන්න කැමතියි ඔළු කපලා බෙහෙත් දාන්න කැමතියි. දැන් ගැටෙන එකේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වුණා නම් මේක උත්සාහී වීරිය කරන්න ඕන එකක්. හරි අමාරු වැඩක්. මේකේ බැරෑරුම්කම ඉන්න ඉන්න බැරෑරුම්. තමන්ගේ ශ්‍රාවකයන් බාරපත් වෙලා හිටන් ඉඳින්ද ආපුවා දැනගන්න උපමාව අපි ගන්නවා තිය දේශනා කරනවා. ගැටෙන්නේ නැති බුද්ධලේ ගුණාදී කියලා දැනගන්න. යම් රජ කෙනෙක් වදකේකුට නියම කරනවා යම් කිසි බුද්ධලේකුට එක්තරා අහි මාර්ගයයි නම් තියෙන එක්තරා විදිහක මේ දඬුවමක් තියෙනවා. ඒ අහි මල් නෙමෙයි තව ඒ වගේ එක්තරා දඬුවමක්. ඒකෙන් වදමල් පෙත්තක ප්‍රමාණයට මුළු ශාරීරිය පතුලේ පටන්ගෙන පෙති කපන්න ඕනේ. යම් කිසි කොටේකට තියලා බුද්ධලයා බැලන. කැපෙන කඩුවකින් වදමල් පෙත්තේ ගානට වද ගියාවිදි කපාගෙන 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 එනවා ඉවරලා මස් කොටා කියලා ඉස්මුදුලින් ඉවරේ. ඔන්නේ දඩුවමට නියමිලා දඩුවමට ගෝචර වුණොත් යම්කිසි පුද්ගලයෙක්. ඒ වද දෙන පුද්ගලයා කෙරෙහි අනදුන රජිරුව කෙරෙහි අංශු මාත්‍රයක්වත් තරහක් හටගන්නේ නැති හිත විදවන තරම්වත් තරහක් ඉන්නේ නැති මට්ටමට ආවා. මෙන්න මම කියපු ගැටීමේ තොරතුර. ගැටීම සංසිඳේවා කියන්නේ අන්නේ තියෙන. ඒ කියන්නේ තමන්ට ওই දිහා වදින්න වදයක් නැහනේ. ඒ තමන්ට දෙන අන්තිම වදේ දෙනකොට ඒ වදේ දෙන පුද්ගලයා කෙනෙක් ඉතින් ඒකට සම්බන්ධ අනපනෝ ආදී පුද්ගලයෝ කෙනෙක් ඉතින් වෛර මාත්‍රයක් හටගන්නේ නැත්නම් එහෙම හිත දිවන්නා හිතෙන්නේ නැති මට්ටමක මානසිකත්වයක් තමන්ට උදා වුණා නම් මෙන්න මේක තමයි ගැටීමෙන් නිදහස් වීමේ භාවනාවේ ප්‍රතිඵල. ඒ
කියන්නේ
අරිහතු මාර්ගය. ඈ? අරිහතු ඒ උපරිම. ඉතින් ඔතෙන්ට එනකම් එකින් එකට ගැටෙන ඊවැඩි ඉවසලා. ඒකෙන් ගැටෙන මානසිකත්වයේ උදා වෙන්නේ නැති වෙන්නේ හුරු කරන්න ඕනේ. ඒක හුරු කරන්න. ගැටීමේ ආදීනව දැකලා ඒ වෙන ලෝකයේ අසාරත්තේ තීරුම් මරගෙන ගැටීමේ ආදීනව දැකලා ගැටීමට ප්‍රතිචාර දක්වන මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ නැති තත්ත්වයකට. අවශ්‍ය වැඩ පිළ කරගෙන යන්න ඕනේ. යම් කෙනෙක්ගේ ඉවසීම තුලින් එක්තරා ශක්තියක් වැඩෙනවා. අන්න ඒකට කියනවා භාවනාවේ ශක්තිය. භාවනාවේ වැඩනන වැඩලා දින ඉවසීමේ ශක්තිය. ඇලෙන පැත්තක් ඉනකොට ඒකට මානසික මුලාවටපත් වෙලා මත් වෙලා ඒකට ඇල්ල යන මානසික ශක්තියක් එන්නේ නැති ඉවසීමක් තියෙනවා. ගැටීමට හේතුකාරක ප්‍රඥාවක් මතුවලා තමන් කරා එනකොට ඒකට ගැටිලා හිත රිදවන්නවා කරදරයක් කරන්නේ නැහැ කියන මට මේ ක්‍රමක්‍රමෙන් ඉවසලා ඔහු එතන පුරුදු වුණා නා. මෙන්න මේකට කියනවා භාවනාව වැඩුණා. ඔන්න ඔය ටික කරගැනීමට යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නේද? ආධාර වෙන වැඩපිළිවෙලක් තියෙනවා නේද? ඒ වැඩිවීමට ආධාරක වශයෙන් ඒව කරනවා. භාවනාව කියන්නේ මොකද්ද? ඇලීමේදී මත් වෙලා මුලාවටපත් වෙන්නේ නැති ඉවසීමේ හැකියාවයි. ගැටීමේදී මුලාවටපත් වෙලා දූෂිත මානසිකත්වයක් ඇති නොකරන ඉවසීමේ හැකියාවයි. ඔබ දිනු කරන්න පුළුවන් දෙයක්. උත්සාහයෙන් වීදී කරන්න ඕනේ. මත්ලේ වියලී ආවා සම්මත ඉතිරි වේවා. ගත්ත අදිෂ්ඨානිය මම පරදෙට ගිහින් ඉඳන් නවතින්නේ නැහැ කියලා ගත්ත අදිෂ්ඨානිය ගන්න කිව්වේ. ඔන්න ඒ කාරණේ වුණා. ඉතින් මේක ලේසියෙන් කරන්න බැහැ. හැබැයි ඉවසලා පුරුදු වුණොත් ඒ බුද්ධිලා හැකියාවක් ලැබෙනවා. ඒ තුලින් මානසික අසහනයට පත් නොවී කටයුතු කරගන්න. හැබැයි මේක පුරුදු වෙනකම් බැහැ. ඒකයි අමාරු. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් සුළු දෙයක් හරි ගමුකෝ. ලොකු රස්සාවක් කරන මිනිස්සෙක්. ඒ මිනිහයාට කවුරු හරි කිව්වොත් එහෙම. කඩේ තියෙන ඉනෝ. අර වලටි හොදලා තියලා යනවා. මොකක් වෙයි? විදායක නිලධාරියෙක් වතින් අනික් අයට අනපනව පනව ඉදලා හිටන් ඒකේ නිලධාරිකව ඔළුවට ගහලා ඉන්න මිනිහෙක් එහෙම ආවොත් එහෙම. ඒ මිනිහට කවුරු හරි මිදුරතු ගාදාන. මොකක් වෙයි මිනිහට? බෑනේ කරන්නේ. නැවත් ඒ මිනිහයාක පුරුදුනොත් එහෙම. අමාරුවෙන් හරි මගේ විශ්ිත වෙන්නේ මගේ මනස ගුරු කරගන්න ලැජ්ජාවෙන් හරි මගේ කරා දැන් මට මිනිස්සු මේක කර දැක්කම මම හරි අපෝ අර නිලධාරියා නේද අර විදාක නිලධාරියා අපිට සර් කියගේ හිටවෙක ආපලා කර මිදුල අත ගන්න අරංග වලන් හොදනවා ඇහුවොත් එහෙම හරිම අමාරුයි මේක ඉවසා ගන්න හැබැයි මිනිහා ඉවසිල්ලෙන් හරි යෝග කරලා පුරුදුනොත් මිනිහට වෙයි ලෝකේ බෝඩිපතින්ගේ එකෙනෙක් මහත්මා ගාන්ධි කියන්නේ මේ ලංකාවට ආව කාලෙකදී මේ දන ළඟට ඉදි කරක් ඇදගෙන හිටියා උඩරත් මුකුත් නැතුව. කොළඹ වාස වල දෙක. එක මිනිහේ බඩුවාගයක් ගෙනත් ආයෙ නම් මිනිහ අපිට ගහලා අනේ ගහලා මෙන්න මේ ගන්නවා පිටකොටුවට ගෙන යන්න කිව්වා. අරගෙන ගියා. ගිහින් දිබර වතේ කියාද දුන්නා. සල්ලි ඕනේ නැහැ. මම ඔයාලට ආධාරයක් කළේ. කියන්න බැරි හින්. මොන සල්ලි වනාට හරි ගාව. මම නාටහම් කෙනෙක් නේ මහත්මා ගාන්ධි කිව්ව මාතයි. දැන් වාර්ණ කල්පනා කරලා වැතුන විනස මොකද්ද කියන්නේ? දැන් මහත්මා ගාන්ධි කියන්නේ මේ ලෝකේ ඉන්න මහා කෝටිපතියෙක් අගමැතිවරයෙක් ඒ රටේ හිටු උසස්ම පුද්ගලයෙක්. දැකෙතන මිනිස්සු ධන ගහන මට්ටමේ ගුණයෙන් බැලුවා, නිලධාරියෙන් බැලුවා, හැමතින් බැලුවා, ධනියෙන් බැලුවා, වංශයෙන් බැලුවා, සියල්ලෙම අග්‍රයි. ඉහළම තැනක්. නා ධර්මන්තය කිව්ව වචනේදී පොඩ්ඩක් අකැකිලිලා හිටන් තමයි ඩෝකන් කිව්වේ නේ. ඒක කළා දුන්නා. පදේ කියමු කරු. ඔයාලට ගේන්න බැරි හින්දා උදව්වට මම ගෙනත් දුන්නා. දවගෙන අපි හොඳ සීරිතක් දැන් වන්න තියෙන වෙනස මොකද්ද කියලා දැන් ඒ මානසිකත්වයේ එතෙන්ට හැඩ ගැහුනේ නිකන් නෙමෙයි. නිහතමානීත්වයේ තගේ දැකලා. මාන්නකාරව ඉන්න ලොකුකම් වල තියෙන අසාරත්වයේ දැකලා. ඒ වැඩක් නැති චාම් ජීවිතේ බැස්ස යම් කිසි ක්‍රමකින් ප්‍රගුණ කරලා. දැන් ওই මානසිකත්වයේ අපිට ආන්නේ කියලා තියෙන පුරුද්ද කරගෙන ලේසි වැඩද? හැම අමාරුම තියෙන පිරුණාට කවදා හරි ඊම පැන්නේ වුණා. ඒක ලේසි. බොහෝම ලේසියෙන් බුද්ධයාගේ විමුක්තිය ලබා ගන්න තියෙන මාර්ගය. ඉවසීමෙන් යුත්තව ඒ අවස්ථාව දරාගෙන කරන්න බැරි නිසා බුද්ධිලා ඉදිරියට ගෙනියන. අඬපල්ලා මොරදී බලලා මේ කිව් එක වෙනස් කරන්න එපා. ඕනතරම් දුක් වියල හිතින්. මේ කිව් ක්‍රමයේ ගෙනියපාල. උඹලා යහපතක් වෙනවා. කවදා හරි හරියනවා ඒක. කිව්වේ ඔය හේතුව උඩ. නමුත් ඇත්ත වශයෙන් මේ ඒ தත්ත්වයේ ගන්න බැරි කොමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. නෑ අපිට කිව්වොත් එහෙම. කොහෙද යන්නේ? කොළඹ යන්නේ. හිරුම් දෙක අරන් දුවනවා ඒක. අපත් දෙක අරන් දුවනවා. ආ බලයන්. දැන් කොළඹ යන විදිහක් නෑ කිය කිනා. මොකද කකුල් දෙක අරන් ගියා. නෑ අර කොළඹ යන ගාලේ අපි මවාගත්ත ලෝකෙට දාපු සපත්තු දෙක අරන් ගියේ. සපත්තු දෙකක් දාගෙන නැන්නම් කොළඹ යන්න බෑ. බාට අරියක් දුන්නා. කොළඹ යන මේක අරපු නේද බාට දාගෙන ඉන්න බෑ කොළඹ. ඔක දියාපාර කකුල් දෙක අරන් දාගෙන යන්න. වැලි පෑගෙන. ඒ මට්ටමට වහිනවා සමහර කෙනෙක්. දැන් මේකත් මානසිකත්වයේ ගොඩනගාද්දී හරි මිසක් ඔය සපත්තු දෙක පලාතේ නැති යන්න ඕන යන්න පුළුවන්. බැරි කමක් නෑ. ඇඳුම අරගත්තා. ආ ඔක දෙන්නේ නැහැ ඔක කඩේට දෙන්නේ ඔක. දැන් කඩේට දෙන්නේ මේ අහල ළඟට දෙන්නේ කොළඹ යන්න පුළුවන් දෙය ඇඳුම ඇදේ. ඉතින් ඒක බෑ අපිට. නැත්නම් අපි ගිහින් කොළඹ ගිහින් බැලුවම ඕතරම් මිනිස්සු ඉන්න උඩ ගැලක් නැතුව නිකන්ම ඇවිල්ලා දින ඉන්නසුත් ඉන්න. ඒ මිනිස්සු දිහා බලලා අරකට මොකද වෙලා තියෙන්නේ හිගන්නේද කියලා අහන්නෙත් නෑ මිනිස්සු. මිනිස්සු බැරි මිනිස්සු කරගෙන යනවා. ඒ මිනිහා වැරදි ඒ මිනිහා කරගෙන යනවා. නැත්නම් අපි ගොඩනගාගත රාමු තියෙනවා. රාගයේ දේසේ මොහයේ කියන මේ තුන ගොඩනගාගත රාමු. මෙන්න මේ රාමු ටික බිඳ ගන්න බැරි කම තමයි අපිට මේ භාවනා දියුණු කරන්න බැරි. ඔය රාමු තුන බිඳ ගන්න බැරි නිසා අපිට විරුද්ධතාවයන් එනවා, වැලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඒකේ වික්ෂිප්ත වෙනවා. ඔන්න ඕකයි වික්ෂිප්තතාවය. ඉතින් ඕකේ වික්ෂිප්ත ඕවට පාර නොවදින ලෝකයක් නැහැ. නැහැ සමාධියෙන් ඉඳ ලෝකයක් නැහැ. යථාර්ථය දැකලා පස්සේ. ඒවට ඇලින්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැති මානසිකත්වයේ ගොඩනගුන දාර සමාධියද. සමාධියටපත් වෙන්නේ එහෙමයි. ආරිවිනේ භාවනාවකේ ඕන ඕක. ඉතින් ඕක කරගන්න. සාරයි කියලා හිත තියෙන තාක්කල් යම් දෙයක්. වටිනවා කියලා හිතින් දරා ඉන්න තාක්කල් අපිට පුළුවන් දේ තත්ත්වයේ ඔය කියන මට්ටම වල වස්වන්න. ඒක අමාරු වැඩක්. සාරයි කියලා හිතා ඉන්නේ අසාර දේවල් හරයක් නැති දේවල් කියලා තේරුම් ගත දාසවල. අපි දිවිජ මත් වීම ඉවරයි ඒකේ වැදිරත් විජ්ජේ. එදාට අපිට ඒක ප්‍රඥාන්නේ පිට රකින්න දෙයක් නෑ. රකින්න තත්වයක් නෑ. රකින්න තානාන්තරයක් නෑ. රකින්න කුලයක් නෑ. ඒ වගේ රැක ගන්න තියෙන අපේ දෙයක් නැන්න. එහෙම එකක් වටින්නේ නැත්නම්. අපි මොනවා රැක ගන්න මොන විදිහක චර්යාව තව කල්පනා කරන්නද? ඊතර ලෝකෙන් ඉදිරිය මොන ප්‍රශ්නයක් ආවත් කම්පා වෙද්දී විචිත විතර නෑ. ලෝකේ ප්‍රශ්න නෑ ඉදින් හිටින්නේ. එන ප්‍රශ්න වලට කම්පාවක් නිතුව යනවා. හරි අමාරු ඉදින් මේක තේරුම් ගන්නේ මුල පටන් ගන්න. හැබැයි මුල පටන් ගන්න බැරි මොකද? මිත්‍යා දෘෂ්ටියෙන් හටගත්ත වැඩ පිළිවිලි දුන්න ආහාරයෙන් මිත්‍යා විඥාන නැగిලා. නැගුණු මිත්‍යා විඥාන හැම වෙලෙම ඉල්ල හිටිනවා. ඒ මිත්‍යා ආහාරය. මොනවාද? ලාභය, කීර්තිය, ප්‍රශංසා ප්‍රදාන කරගෙන. ওই ටික ඉල්ල හිටින්නේ. ඒක මුල් කරගත්ත ආහාරය තමයි බුද්ධිලා තියෙන්නේ. පංචකාම ආස්වාද. මේ වගේ දින බලාපොරොත්තු රාග දෙයට මොහොම. ඔය දිහට කොටු වෙනවා බලාපොරොත්තු වෙන මානසිකත්වයේ තියෙන තාකල් ඒවම ආහාර වශයෙන් ඉල්ලනවා ඒ ආහාර ගන්න ගන්න ඒකම ගොඩ නැගිනවා ගොඩ නැගින්න ඒකමයි අසහනකාරීව ධර්මපැත නැඹුරු කරන්නේ සමාධියට ගෙනියන්නේ යමක් යමක් නිසා රාගයේ දේසේ මොහේ හට ගන්නවා ඒකිනේක තෝරා ගන්න ඕනේ තෝරාගෙන ඊයේදී මත් වෙන්නේ නැති වෙන්නේ දැවෙන්නේ නැති වෙන්නේ මුලාටපත් වෙන්නේ නැති වෙන්නේ අවශ්‍ය වෙන විදිහට අවශ්‍ය පරිසරය ගොඩ නගා ගන්න ඕනේ ඒ වර දුන්න ආහාරය විඳ හරින්න ඕනේ ඒ වගේම වීත රාගී වීත දෝෂී වීත මොහී ගුණේද අවශ්‍ය කරන ආහාරයක් ඇද්දී ඒක පරිභෝග කරන්න ඕනේ. මෙන්න මේ විදිහ කරනකොට ආහාර නිරෝධේ විඥාන නිරෝධ වෙනවා. පාප විඥාන. ආහාර පරිභෝගී විඥාන වැඩෙනවා. කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියවේ. ඒ විඥානයේ ස්වභාවයක් තියෙනවා ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාව පහළ නම් මේ විඥානය තේරුම් කරලා දෙනවා. මේ ලෝකේ ප්‍රයෝජනතා පරිහරණය කරා මිස අල්ලා ගන්න වටන අධ්‍යයක් නෑ. බැඳෙන වටන අධ්‍යයක් නෑ රැඳෙන වටන අධ්‍යයක් නෑ. අදහස දෙනවා. ඊට පස්සේ කොතනවත් නෑ අල්ලාගත්තේ දෙනවා. අතීතය අල්ලාගෙනත් නෑ, දැන් අල්ලාගෙනත් නෑ, මතුව අල්ලාගෙනත් නෑ. උපාදාන නැහැ නම් ඒ භවනේ බව දැන උපාදාන නිරෝධන භව නිරෝධය භව නිරෝධන ජාති නිරෝධය එන මතු ජාති උපතේ හේතුනේ හරි අසනවා ඒකව කරනවා ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ මේ භාවනාව පටන් ගන්නකොට මුලින්ම කරන්න ඕනේ ওই ටික පුළුවන් නම් සාර්ථක ප්‍රතිපල දෙන භාවනාව කරා හැකි තරම් ප්‍රගුණ වෙන්න ඕනේ ওই ටික ගැව්වට ගහන්න නැති බැන්නට වයින් නැති නින්දා කරාට නින්දා කරන්න නැති අපහාස කරාට අපහාස කරන්න නැති මේ මානසිකත්වයේ ගොඩ නැගුණා මේක හරි වැදගත් හැබැයි මේ ලෝකේ හරිම අමාරු කාරණා. මේ වගේ අවස්ථාවක් වෙනකොට අපිට විශාල ප්‍රශ්න ගොඩාක් මැදි වෙනවා. ගැව්වාට ගහන බැන්නාම වයින් නින්දා කරොත් එකට 10ක් නින්දා කරන මේ જાතියේ පිරිස අතර එක්කෙනෙක් හිටියෝ ගැව්වාට ගහන්න නැති බැන්නට වයින් නැති නින්දා කරාට නින්දා කරන දි කෙනෙක් හිටියෝ දින්න පුළුවන්. ගැළපීම කොහොමද? ඉතන මහා වික්ෂිප්තතාවයක් වෙනවා. ඉතන බලපුවා. නොගැළපීමක් වෙනවා. හැබැයි ඒ නොගැලපීමත් මෙතෙන්ට අවශ්‍යයි. දුර ඉඳන් බෑන් එකට වඩා ළඟ ඉන්න කෙනා බෑන් එක විසඳ පටන් ගත්තොත් දුර 1000යි කියන්නේ. තමගේ භාර්යාව හරි සාම්පූර්ණිය හරි බයින් එක විසඳ පුළුවන් වුණොත් ගමි ඕනෙ මිනිහේ බයිලෙ නිකම් ඉවසේ. බොහොම ලේසියෙන් පුරුදු වෙන්න පුළුවන් අතර. මොකද හේතුව? බෑන්නට ගහන්න නැති බව දන්නා භාර්යාව මිනිහට බයින්. ස්වාමියාට බයින්. කොච්චර වෙන්නත් මොනවා කරන්නේ මේ ගෑණි ගහලා කිව්වොත් මම මේ පහයි ඉස්පිරිතාල ගෙනියන්නේ නැහැ ඔක්කොම කරන් ළමයි ටික බලා ගන්න. ඔය වෙන බෑ මම නිකන් ඉන්නවා. ඒ જાතික වේදන තියෙනවා. කාමියා භාර්යාවට වයි. භාර්යා ස්වාමියාට වයි. බැන්නත් එකිනෙක කරන්න ගියත් අපි මවුල කඩ හපන්නේ නැහැ. ඔන්න ඒ ඔලියක් කියාගත්තායි. වැඩියෙන් තද වෙච්ච කාර ඉඳ දිහා අනික පොඩක් පස්ස කරලා. අඩු වෙන බාධා ගත්තා අනික ඇගිලා. ඒක වයින්නේ අනික ටිකක් හැරා. ඒ වෙලාවට යා පොඩක් ඉඳ දිහා ඉඳන් පැත්ත කරගෙන. ඔකර ගෙදර දින හඬුවේ හැටි ඔකේ. හැබැයි ওই જાති හඬුවක් එන්නේ නැහැ පිටතර ගිහින්. අරවයි කර දින ගිය දෙම ගත්තා පොල්ලක් ගැහුවා. දටිය කල්ලයන්ට. අය උඩ උන්නේ ජීවත් වෙන තේක මලත් එක. මොකද කිසිම සම්බන්ධතාවයක් නැහැ පිටතර එක. එහෙනම් පිටතර එක ගැන බයින්න බයයි. මෙන්න මේ වගේ අවස්ථාවක. Tamanට පුළුවන්කම තියෙද්දි ඉවසන්න පුළුවන්. මෙන්න මේක විශේෂ සීල ගුණය. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ නාග ලෝකේ ඉපදිලා. ඒතරා නාග රාජයෙක් වෙලා. මිනිස් ලෝකේ දැදිලා පේවා සමාදාන වෙනවා. කොහෙද? මේ පේවා සමාදානයේ විශාල නායක හැමිලා අහිගුණ්ඩක මිනිහට මේ නාය ආවෝ. මහා ඉන්දිවල තියෙන නායක. ලේසිය මිල කරන්න පුළුවන් එකෙක් නෙමෙයි යාගේ ඉන්දිවල පුණ්‍ය ඉන්දියක් තියෙන. හැබැයි නොයේක විදිහට මේ නයා කොටු කරලා අල්ලනවා මදු ගහලා අල්ලගෙන මේක නොයේක වද හිතා දෙදි රැහැණකින් බැදගෙන කොන්ද හිල් කරලා රැහැණකින් බැදලා මේක උස්සගෙන යනවා අර අයිබුණේක මිනිස්සු ඒක විස දූමියා පිට කරා නම් යාගේ දිලා ඉන්දිය කර්ම විපාකේ ඉන්දිය හැදියේ අර පිළිස මැරිලා වැඩි ඒ තරම් විස හැකියාව තියෙද්දි අර ඔක්කොම වද ඉවසගෙන ඉන්නවා ඉපිද ඒබෝ සරණාලෝ වායක බහැද රකි තින් නරලෝ වණේක බෝවස දෙමින් අල්ලා ඒකුන්ටක පැතකලමින් හටවදුක් බීනේ කියලා වන්නවකේ තියෙනවා විතර කරා ඉතින් මේ වගේ අවස්ථාවේ තමාගේ හැකියාව තියෙද්දි ඊට වඩා බාල බුද්ධයාගේ වද හිංසා ඉවසනවා නම් ගානක් නැතුව මෙන්න මේ ශාන්තිය මෙන්න මේක ශ්‍රේෂ්ඨයි අන්‍යබඳු ගුණයක් වැඩිෙන්න ඕනේ භාවනාමය වශයෙන් වැඩිනවා හිතේ භාවනාය පහතබගිය භාවනාවේ පහකලීත්‍ය අන්නේ ටිකයි. බයර ගහන්නේ බයින් නැතුව බැනුම් අහගෙන ඉන්න එක අයවසීමෙන් ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. හැකියාව තියෙද්දි. මෙල්ල කරන්න හැකියාව තියෙද්දි. බල පුළුවන්කාරකම් කියලා තියෙද්දි. නුයේකේවන් නීච අපහසින් ඉඳා වෙනකොට. ඒක ඉවසලා ගණන් ගන්න නැතුව ඒකට අකම්පිය විඳ පුළුවන් මානසිකත්වයක් තියෙනවා. ඒ බුද්ධිලයාගේ හිත විදෝන තරම් දෙයක් නොකරන මානසිකත්වයේ දියුණුවක් මෙන්න මේක භාවනාමේ දියුණුව. උඩ ඇලීමෙන් කම්පා කරන්න ගැටීමෙන් කම්පා කරන්න බෑ. ඒ හිත. ඒ නිසා උඩ සමාධියක් නැගෙනවා. පුළුවන් තරම් බලන්න ඕනේ අන්නේ සමාධිය මත කරගන්න.